තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද මම තමයි ඉන්නේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ආරාධනා කිරීමට අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දින ඉදිරිපත් කර ඇති කමඨහන් වාර්තාවලට පිළිතුරු ලබා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, වාර්තා තුනක් තියෙනවා. පළවෙනි වාර්තාව, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව අත්දැකීම් වචන කිරීමට පෙළඹවීමක් නැති නිහඬ බවක නතර වේ. පරයන්ක භාවනාව ආනාපානය මූලික කමටහනයි. හුස්ම බැලීමක් නැත. වරින් වර බෙල්ල ඉදිරියට කඩා වැටී, ඇතිතරමට බෙල්ලට කඩා වැටීමට ඉඩදී සිටී. නම් නොකරන එන යන දේ මිශ්‍ර නිහඬ බවකි. එදිනෙදා සතිමත් බව වරින් වර අවට හා ගනුදෙනු නොකරන විට නිහඬ බවට යාමක්ද, අවට හා එක යන දේ සමග ගනුදෙනු කිරීමට වෙන විට නැවත ඊට අවදි වීමකි. එලෙස නිහඬ බවට ගිය විට ලෝකයක් අමතක වුණා මෙනි. ගරු ස්වාමින් වහන්ස, උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, පොට පාදාගෙන තියෙන්නේ. ඒ නිසා නම් කිරිල්ලෙන් තමයි අපි ලෝකේ දුක් විඳින්නේ. ඒ නිසා නම් නොකරනට නම් ඒවා පිළිබඳව මේ ආශාව නැති වෙන්න ඕන. නම් කිරීම තමයි අපි දේවල් ආශා කරන දේවල් වලට ඒ බවට අපි කරන කොමිට් වෙන එක. අපි කරන දේ නැත්නම් අපි ගා ගන්න හැටි තමයි ඒ නම් කිරීම. නිසා නාමකරණයෙන් තමයි ලෝකේ කෙලසිලා තියෙන්නේ. ඒ නිසා මේකේ තේරෙනවා, ඒකට ලස්සනට වාක්‍ය 3-4ක්ම ලියවිලා තියෙනවා. නම් කිරුනේ නැත්තම් අඳුරගත්තේ නැත්තම් කරදරයක් නැහැ. අරදෙක බෙන්නේ ඉස්සල්ලා අපිට යමකින් දුක් වෙන්නේ ඉස්සල්ලා අපි දේ අඳුනාගෙන සිප වැළඳ ගන්න ඕනේ. බදා ගන්න ඕනේ. ඒ අනුව තමයි ඇති වෙන්නේ. නැතුව ඒ වස්තුව අපිව බදා ගන්නෑ. මේක මෙයාට තේරිලා තියෙනවා. තාමත් ඒක සිද්ධ වෙනවා ඒ උනාට. ඒක තමයි ඒකේ තියෙන වටාකම. වැරදි බව දැන දැන වැරදි කරනවා. එතකොට තේරෙනවා මේකට දෙවැන්නේක් සම්බන්ධ නැහැ කියලා. වටිනවා. ඒ වුණත් අපි කියේ මම කියනවා පුළුවන් තරම් මේ වැනි රචනා ලියලා අපිත් එක්ක හදා බෙදා ගන්න කියලා අපි යනවා ඊගාව වර්තාවට.
එහෙමයි ස්වාමින් වහන්ස. දෙවන වර්තාව, ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පන්සිල් අරගෙන භාවනාවට වාඩි වුණා. පළවෙනි හුස්මෙන් ආශ්වාස සහ ප්‍රාශ්වාස නොදැනී යන බව තේරුණා. ප්‍රාශ්වාසයේ හුස්ම නොදැනී යාමට ප්‍රථම සිදුවන බව තේරුණා. ප්‍රාශ්වාසයේ දිග වැඩිවීමක් හුස්ම නොදැනී යාමට ප්‍රථම සිදුවෙන බව තේරුණා. මෙය සෑම විටම හුස්ම නොදැනී යාමට පෙර එන පණිවිඩයක්. ඒ එක්කම සිතන්නටත් කලින් හිත හිස් තැනට ගියා. වරින් වර සිතිවිලි නැති කාල පරිච්ඡේද සහ සිත පිට යන අවස්ථා තිබුණා. මුලදී හුස්මට හිත ගියත් පසුව ඒ ගැන සිතට ආවේ නැහැ. මුලදී වාහනවල ශබ්ද ඇහුණත් පසුව ඒ වායේ ශබ්ද ඇහුනේ නැහැ. සිත පිට යන විට සතිමත් වී දුර යන්න කලින් ඒවා අල්ලා ගන්න පුළුවන් වුණා. මෙසේ පැයකුත් විනාඩි 10ක් පවන භාවනා ක්‍රියාවේ ගත කළා. මේ වார்த்தාවට සුදුසු උපදේශක් ලැබේවා. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. සාදු සාදු සාදු.
අරි ඉස්සල්ලාලියපු වார்த்தාවෙම දිගුවක් වගේ තමයි පේන්නේ. ඒ නිසා නිකන් රචනා ශිල්පයේ අතින් බලනකොට දෙකම කාටරි ආධුනිකයන්ට දැනගන්න වටිනවා. මේකේ තාම අර නාමකරණය සහ ඒ අනුව අරමුණක් අරමුණු වෙන ගතිය, අරමුණක් තමයි බුලිච් වෙන ගතිය එච්චරම පිරිසිදු ප්‍රකාශ වෙලා නැහැ. නමුත් එතෙන්ද ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඕනම දෙයක් කරේ දාගන්න ඉස්සෙල්ලා, කරදර වෙන්න ඉස්සෙල්ලා කරේ දාගන්න ඕනේ. ඒ කරේ දාගත්ත එක අපි පවක් විදියට අකුසලයක් විදියට දකින්නේ නැහැ. නාමකරණ කියන්නේ එච්චරම අකුසලයක් නෙවෙයිනේ. නමුත් ආමකරණයෙන් පස්සේ තමයි සේරම අපිට අපේ ජුරිස්ඩික්ෂන් එකට නැත්තම් අපේ විෂයපතට ඇතුල් වෙන්නේ. විෂයපත ඇතුළට පස්සේ ආ සම්පූර්ණ වද දෙනවා. එතන නාමකරණය කරනකොට හිටියොත් මම සහ මම නොවේ කියන විශේෂපතෙන් ඇතුළට එන්නේ නැහැ. නාමකරණය පස්සේ තමයි අර මම නොවේ කියන දෙයක් මම වෙන්නේ ඒ නාමකරණේ තනිකරම රූප ධර්මයක් නෙවෙයි. ඒක තනිකරම නාම ධර්මයක්. ඒ නාම මේ අටුවාචාන් වහන්සේලා ඒකට දෙන උත්තරයක් තියෙනවා. නාමකරණේ කරපු ගමන් නැමියාවක් ඇති වෙනවා කියලා. නැමෙන සුළු ගතිය නාමකරණයත් එක තමයි වශී වෙන්නේ. ඒකට එච්චර කටුකුරුන් දෙස්වාංශ කැමති උනේ නැහැ. ඒ නිසා චක්කු වැඩ කරන කට්ටිය යකා නම් කිරීමෙන් යකා Taman දිහට නතු කරගන්න. එහෙම නැත්නම් මේ මිහිඳු මහ රහතන් වහන්සේ කවුද තිස කියලා නාමකරණයෙන් තමයි තිස රජුට දැපෙන වෙන්නේ. තිසරත්නේ හිටියා මගේ නම කියලා කතා කරන්න කවුද ඉන්නේ මේ වෙයි කියේ. මේක මගේ රාජධානිය. අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ නැහැ නේ කවුරක්වත්. අපි වැඩිහිටියෝ ස්වාමීන් වහන්සේනමකට නම් කරනවා නම් අවසරයි ස්වාමීන් වහන්සේ කියලා අවසර ගන්නවා. අම්මට අපච්චිට නම කියලා කතා කරන්නේ නැහැ. මේ අපේ සම්ප්‍රදායය. නිසා පොඩි ළමෙක් මැරලා ගියොත් ලබනාත් වෙට මතකේ ගියත් අම්මා තාත්තගේ නම දන්නේ නැහැ. එයා දන්නේ අම්මයි තාත්තයි කියලා. නාමකරණය කිරීමෙන් තමයි අපි ඒ වශී භාවයට අරගන්නේ. වශී භාවය කියන්නේ නාම නැමෙන ගතිය. ඊට පස්සේ ඉතින් දිගටම වා කියන්න ඕනේ. ලෝකේ ඉන්න කෙල්ලෙක් දැන් මගේ ගෑණි කියලා නම් කරුවට පස්සේ ඒ ගෑණිගේ චරිතය තනිකරම මට බලපානවනේ. නාමකරණයක් කරන්නේ නැතුව අපි දැන් නම් දෙනවයි කියලා කතාවක් තියෙන. නම් ප්‍රසිද්ධ කරනවයි කියලා. ඔය කුණු හරිපේ තමයි. මේ ශිෂ්ටාචාර ලෝකයේ වද පටව ගන්න හැටි ලස්සන මේ රචන දෙකේ සම්බන්ධ වෙලා තියෙන සම්පූර්ණ ශිෂ්ටාචාර ලෝකෙක ඉන්න දෙන්නේ. ඉතින් අනික් අයගේ තියෙන අශිෂ්ට ගතිය නිසා තමයි මේ රචන තේරෙන්නේ නැත්තේ. අපි මේ දෙන්නට කියමු නැවත නැවතත් මේ වගේ දිගට භාවනා කරලා අපිට මේ ඒගොල්ලන්ගේ රචනා ශිල්පේ අනික් අයටත් කියලා දෙන්න කියලා. මොකද අනිත් අයත් ඇති වෙන්න භාවනා කරනවා. ඇති වෙන්න නිවන් දකින්න ඕනේ. නමුත් නාමකරණය කියන කක්ක වැඩේ කරන දාක්කල් ගෙවන්න වෙනවා. මේ දෙන්නත් නාමකරණය කරනවා. කරාට මේගොල්ලෝ දන්නවා ඒ කරපු ප්‍රමාණයට දුක් වෙනවායි කියලා. ආන්නේ ඒ පණිවිඩය අපිට නැවත නැවත ලබලා දෙන්න කියලා අපි යනවා ඊගා වාර්තාවට.
එහෙමයි ස්වාමින් වහන්ස, තුන්වන වාර්තාව. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ උපදේශ පරිදි කලක් තිස්සේ ආනාපාන සති භාවනාව දිනපතා පැයක් හෝ දෙකක් කරගෙන යන්නෙමි. භාවනාව පටන්ගෙන සුළු මොහොතකින් හුස්ම නැති වී ගොස් මගේ අත් දෙකේ ඇඟිලි තුඩු චංචල වීමට පටන් ගනී. ඉන් පසු නිසස්සල තැනකටපත් වේ. කය නොදැනී, ශබ්ද නොඇසේ, සිතුවිලි නොමැත. නමුත් නිදිමත නැත. මෙලෙස බොහෝ වේලක් සිටින විට ඇතැම් දවස්වල පමණක් එකවරම ශරීරයේ එසවෙන බවක් දැනීමේ දිනපතා සිදු නොවේ. සමහර දිනවල බොහෝ වේලාවක් භාවනා කළ පසු මෙම කය සැහැල්ලු වීම වෙනුවට ඉතා දීප්තිමත් එළියක් තුළ මා සිර වී සිටින බවක් තේරේ. එවිටද හිත ප්‍රීතියෙන් පෙළේ. මා මේ දන්වා සිටින්නේ මගේ භාවනා අත්දැකීමයි. මා කළ යුතු නොකළ යුතු දෑ අනුශාසනා කරනමින් ගෞරව පූර්වක ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. එපමණයි ස්වාමීන් වහන්ස.
ඉස්සෙල්ලා කියවපු වාර්තා දෙක අනුව ගත්තොත් මේකෙදි මේ මතුවෙන දේවල් සද්ද ඇහෙන්නේ නැහැ, ඇහෙනවා. නිදිමත එනවා, එන්නේ නැහැ. වේදනාව එනවා, දැනෙන්නේ නැහැ. ආදි වශයෙන් දේවල් මේ තිබුණට එව්වා අපි වගලා ගත්තේ නැත්තම් නම් කෙරුවේ නැත්තම් එකකින්වත් කරදරේ ඉන්නේ නැහැ. කරදරේ ඉන්නේ ඉස්සල්ලා අපි ඒවා නම් කරගන්නවා. ඒ නම් කරගන්නෙත් පරණ කර්ම ශක්තිය අනුව තමයි. ඒ වගේම මේ ඇඟ සැහැල්ලු වෙනවද, එළිය වෙනවද කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ lightness and light කියලා. ওই දෙකම එකයි. අපි එකට ආලෝකය කියලා කියනවා, අනිත් එකට කියනවා සෑහළු වෙලා උඩ යනවායි කියලා. මේ එක එකට දෙන නම් තමයි තියෙන්නේ. ඔක්කොගෙම තියෙන්නේ එකම විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක්. ඒ ශේෂ්ත්‍රයේදී ආනාපානෙ පේන්න පුළුවන්, කම්පන චංචල වේලා වශයෙන් පේන්න පුළුවන්. ඒත් ආනාපානෙමයි. උස්සනවා වගේ පේන්න පුළුවන්, ඒත් ආනාපානෙමයි. ආලෝකයක් වශයෙන් වෙන්න පුළුවන්, ඒත් ආනාපානෙමයි. මුළු ලෝකෙම ආනාපානෙ ඇතුලේ තියෙනවා. අපි හිතන්නේ ආනාපානෙ කියලා කියන්නේ මේක කියලා. එයාගේ නාමකරණය අනුව මේකේ ඕනම ෆැසට් එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එකම නළුව තමයි 18 සන්නිම නටන්නේ. අපි කට්ටියට වෙන වෙන නම් දුන්නට වෙස්මූණ විතරයි වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ බලන්නේ නැතුව හිටපුවම මොන මගුලක්වත් නැහැ. බැලුවත් මේ කෝලම් වෙන්නේ මගේ හිත මිසක් ආ. එතන මේ සලු පාලියයි කෝලම් පාලියයි මොකක්වත් නැහැ. එකම මිනිහා තමයි ඔය නටන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ලෝක විවිධාංගීකරණය කරනවා කියලා කියාගෙන විවිධ රූප ಜಾති, සද්ද ಜಾති, රස ಜಾති ගණ්ඩ මොන තරම් අමන වැඩක්ද කරන්නේ. මේ එකම දේ නාමකරණය අනුව තමයි වෙනස් වෙන්නේ. ඒක නිසා කැමැතිනම් අසුභ දෙයක් සුභ විදියට නාමකරණය කරන්න පුළුවන් රහතන් වහන්සේට. සුභ දෙයක් අසුභ විදියට නාමකරණය කරන්න පුළුවන් රහතන් වහන්සේට. සුභ දෙයක් සුභාසුභ විදියට ගන්නත් පුළුවන්. සුභාසුභ දෙයක් සුභ විදියට ගන්න පුළුවන්. මේක අර්යත් විකූර්වණේ කියලා කියනවා. අපිට තමයි සුභේ සුභේමයි අසුභේ අසුභේමයි මේ අපේ තකතිරුකම නිසා, මේ අපේ පෘථග්ජනකම නිසා, මේ අපේ ඔලොමලකම නිසා. ඒ ඔක්කොම විනාශ වෙන සුළු. ඒ නිසා මෙයා කිට්ටු කරලා තියෙනවා. ඒ වගේ දේවල් වලට හැබැයි මේක දිගට කරොත් මෙයාට තියෙන ඕනම කෙනෙකුට ඕනම නමක් දාන්න පුළුවන්. නම දැම්මට පස්සේ ඌ යකා වෙනවා. ඊට පස්සේ ඌ ඒ අපි දාන නම හැටියට ඌටත් ආරූඪ වෙනවා. ඌටත් ආවේශ වෙනවා. ඊට පස්සේ ඒ රැටුව ඌ නටනවා. ඔය එකක්වත් ගණන් ගන්න නැතුව හිටපුවාම නටමනට නැත්තේ නෑ. ඉන්ෆ්ලික්ට් වෙන්නේ නෑ. අපිට මේ නපුර දෙන්නේ නෑ. නපුර දෙන්නේ අපි දන්න කට්ටියගෙන් දන්න කට්ටිය තමයි අපි නාමකරණය කරන්නේ. ඒ නිසා අපි දන්න පෙරේත 70ක් එක තමයි සංසාරේ යන්නේ. දේවලුත් තියෙනවා, ඒකෙ මිනිස්සුත් තියෙනවා, ගහ කොළත් සතා සර්පයක් තියෙනවා. ඒ අගයන් ආඩම්බරයන් පොදිය හලා ගන්න බැරුව තමයි අපි මේ වද විඳින්නේ. ඒ නිසා මේ රචනා තුනේම මම මේ පැත්තෙන් බලන නිසාද මන් දන්නේ. ඒකට කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා රචන තුනම හොඳයි කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. චැට් එකට දැන් වර්තාවක් ආවා. ඒක ඉදිරිපත් කරන්නද ස්වාමීන් වහන්සේ?
හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව ආරම්භ කර ටික වේලාවකින් සක්මන નિરાයාසයෙන් සිදුවෙන දැනි. හිස් නිශ්චල බවකි. එම හිස් බවද සීමා මායිම් නැතිසේ පැතුරුනි. අරමුණු නොමැති හිස් බව තුල සැහැල්ලුවෙන් පැයක පමණ කාලයක් සක්මන සිදු වී තිබුණි. පරයන්කයට වාඩි වී හුස්ම බැලුවද හුස්ම නොදැණුනි. කයට සිත යොමුය. කයද බොඳ වී ගොස් හාත්පස පැතිරුණි. නිශ්චල හිස් බවක් ඇති විය. අරමුණු පැමිණියේද ඒවා එලෙසම බොඳ වී ගියේය. හිත නිශ්චලව සංසුන්ව පැවතුනි. මේ සියල්ල සතිමත්ව සිදු විය. සාමාන්‍ය ජීවිතයේද අරමුණු ඔස්සේ දිවීම බොහෝ දුරට අඩු වී ඇත. එතන ඒ වැඩේ සමග සිත රැඳී සිටීමට කැමැතිය. හිත පිට ගියද වැඩි දුර නොයා ආපසු එයි. කොයි දෙය දෙසත් මධ්‍යස්ථව බැලීමට වැඩි නැඹුරුවක් ඇත. ඝර්ෂණය අඩු නිශ්චල සැහැල්ලු බවක් අත්දකි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු.
ඔව්, අපිට හිතින් යමක් ස්පර්ශ කරන්න, හිතින් යමක් අනික් දේවල් වෙන් කරලා අඳුර ගන්නවට අපි කියන අනන්‍යතාවය කියලානේ. ගහක් ගඟකින් දොලකින් වෙන් කරලා අඳුර ගන්න දෙයක ලක්ෂණ තියෙනවනේ. ඒ ලක්ෂණ උපරීම හතරයි තියෙන්නේ කියලා බුදුදහමේ සඳහන් කරනවා. ලිංග නිමිති උද්දේශ ආකාර. ඒ උද්දේශයට තමයි ඔය නාමකරණය කියලා කියන්නේ. ඒ ලිංග නිමිති ආකාර තුනෙන් තමයි අපි ගහ වෙන ගලකින් ගස වැවකින් වෙන් කරන්නේ. ගහ තව ගහකින් වෙන් කරන්නේ තොයි තුනෙමයි. ඒවත් ගහදී අහුඟාක් කියලා බලා හිටියොත් ඒ ලිංගේ ඒ නිමිත්තේ ඒ උද්දේශයේ වෙනස් වෙන බව තේනවා. ඒක එමේ ස්ථිර නැහැ. ඒ ගහට නයිසර්ගික ගහට ඉන්ට්‍රින්සික් ගති වලින් පෙනුනට බලාගෙන ඉන්නකොට ගහ අනෙක් ගස් අතර බොඳ වෙලා යනවා. ඒතකොට මේ ගහ නැති වෙන්නේ නැහැ. ගහේ ලිංගේ වෙනස් වෙනවා. ලකුණ නිමිත්ත මේක බෙහෙත් ගහද්ද සුභ ගහද්ද අසුභ ගහද්ද වස්රියන් ගහද්ද කියන එකත් අවඥාග වෙනස් වෙනවා. ආකාරයේ ගහ වැවෙනවා, ගහ දිරනවා. ඊට පස්සේ දෙන ಉದ್ದೇಶේ මේක පැලයක්ද ගහක්ද අතු ගන්න ගහද්ද කොළ ගන්න ගහද්ද දර ගන්න ගහද්ද කියලා ඒකේ නමත් වෙනස් වෙනවා. ඉතින් අර වෙනස් වීම අපි දකින්නේ අර ගහ දකින්නකොට මේකට මත් වෙලා ඒකට අභි తත්‍ර తත්‍ර ආභිනන්දති අභිනන්දනය කර නිසා මෝහ වෙනවා. නමුත් බලා හිටියොත් ගහ වෙනස් වෙනවා. ඉතින් ඒ අනෝ ගහ ගත්තත් කොයියක් ගත්තත් ඔක්කොගෙම තියෙන හතරමා ධාතුන් විතරයි. ඕකේ එක එක ලිංග ආකාර නිමිති වෙනකොට ಉದ್ದೇಶයක් දා ගන්න නම. නමුත් ඒ ධාතුන් ඒ ධාතු නමට යටත් නැහැ. ඒගොල්ල නිතරම වෙනස් වෙනවා. ඒක තමයි අපිට තියෙන අභියෝගය. අපි වයසට යනවා, හැම රැලි වැටෙනවා, දත් කැඩෙනවා, කන්දිච්චම් පාලිච්චම් කියලා අපේ ආදරය කරන අය නැති වෙනවා, පොඩි ළමයි වැවෙනවා, වේගය අඩුයි, ඕන ඔය ගුණ හරි ටිකක් තියා ඉන්නවා. හැබැයි 13 ගේ ගුණ ඔච්චරම තමයි. ඉතින් ඒක දන්නවනම් නම් කරු එකයි නොකරපු එකයි මගේ එකයි මගේ නොවෙන එකයි අතර කිසිම වෙනසක් නැත. ඉතින් ඒක කිව්වනම් බුදුජානනාසේ අනිකු ශාස්ත්‍රුන් වහන්සේලා අතර නෙවෙයි බෞද්ධයන් අතර පවා ජනප්‍රිය වෙන්නේ නැහැ. බෞද්ධයන් ඕනේ අපි බුදුහාමුදුරුවෝ අනුකමණික නිසා අපි විශේෂයි කියලා ගන්න. මම සෝවාන් වෙන නිසා විශේෂයි කියන්නේ. සෝවාන් වෙනා කියන්නේ විශේෂත්වෙ නැති වෙන එක. ඉතින් ඒ නිසා මේ රචනා වලින් නැත්තම් ඒ ඇඟටම ඇවිල්ලා වැදිලා තියෙනවා මේ ಗುಣ. ඒක බාර ගන්න අන්වේ ඥානේ වැඩි කරන වේවා වැඩි වේවා කියන අදහස තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ලියපු ඇත්ත විශේෂයෙන්ම බලන්ඩ මේ රචනයේ ඉස්ලාමික කන ලියවනේ අත්දැකීමක් තියෙනවා කියා ගන්න බෑ කියලා. අරමුණු මත වෙනවා මට ඒක හැඩයක් ගහන්න බැරි තරම්. ඒක තමයි අන්තිමට සිද්ධ වෙන්නේ මේ ලෝකයාට කිව්වොත් පටලව ගන්න. නොකිය ඉන තරමට ලාභයි. කියන හැම වචනකින්ම තියෙන්නේ වස්තු අරගෙන එන ගහලා පින්පරලා මෙතන මෙහෙම හිර කරන එකයි. එහෙම නෑ භාෂාවයි පුණු හරපයක්. ශිෂ්ටාචාරය කියන්නේ පිළිකාවක්. මේ මිනිස්සුත් එක්ක කතා කරනවා කියලා කියන්නේ පිස්සුවක්. ඒ නිසා කතා කරගන්න බැරි තත්ත්වෙටපත් වෙනකොට තමයි මුනි කියලා කියන්නේ තරහට නෙවෙයි සමාජයත් එක්ක තරහකට නෙවෙයි මේ කතා කෙරුවොත් මිස් අන්ඩර්ස්ටෑන්ඩින්. එතපි අපි කතා කරමු භාෂාවේ ලිමිටේෂන්ස් දැනගෙන මිස් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්න බව දැනගෙන අපි ළඟ වෙලක් තියෙනවා ඒකත් දැනගෙන ඉදිරියට යනවා. ඒ අර මේ දරුවන් හඳා කරනින් මේ බඳා. එහෙම නැතුව මේ නයිසාර්ගිකව අපිට කිසිම කෙනෙක් අවශ්‍ය නැහැ. අපි ඉපදෙනකොට කවුරුත් අත්අල්ලන්න ආවේ නැහැ. කම්බේ යවිදිනකොට කවුරක්වත් අපිට අත්වල අල්ලගෙන බෑන්න බෑ. පීනනකොට අපිට කිසි කෙනෙක් අත්වල බැඳගෙන යන්න බෑ. මේ ලෝකේ තියෙන මේ අත්වල බැඳගෙන යන දේට කරුණාව කියලා කුණු හරපයක් දාගෙන තියෙනවා. ප්‍රඥාව නැතිකම විතරයි තියෙන්නේ. මේ ලිපිවල ඒ කරුණා ප්‍රශ්න කපාගෙන අර ප්‍රඥාව මතුවේගෙන එන ගතියක් තියෙනවා. ඒක නිසා මේ නාමකරණයකට අදාළ වෙන ලිංග නිමිටි උද්දේශ ආකාර කියන දේවල් අනුව අපි සාමාන්‍ය මහා සීක්‍රමේදී සටහන් ආකාර ස්වභාව ලක්ෂණ කියලා තුනකට කඩලා තියෙනවා. ලිංග නිමිති උද්දේශ ආකාර කියන එක කෙලින්ම මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආනන්ද සාංශර මතක් කරන දෙයක්. ඒක කවදාකවත් බණකට කියන්නේ නැහැ. මොකද බණ කියන හාමුදුරන්ටත් ඒක වෙනවනේ. බණහන උපාසකම්මටත් වෙනවනේ. ඒකෝ කැමති නැහැ. ඒගොල්ලන් ඩෝනේ රූපලාභාන්‍ය රූසපුව හෙල්ලෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ. නමුත් මේ රචනයේ ඊට විරුද්ධව ලියපු සාක්ෂියක් කියලා කියන්න පුළුවන්. නමුත් මම මේ එකතු කරපු ටිකක් අදහස් ඇති කරගෙන හිතට වද්දාගෙන නිතිපතා වෙනතට වඩා ශ්‍රද්ධාවෙන් වෙනතට වඩා ආදර ගෞරවයෙන් භාවනා කරගෙන යන්න කියලා කියමු.
මේ ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ඉපමනයි වාචික ප්‍රශ්නවලට දැන් අවස්ථාව කල්පනී ස්වාමීන් වහන්සේ එක අතක් ඉස්සෙල්ලා තියෙනවා.
ඔව් රාධිකාන්ට කතා කරන්න පුළුවන් දැන්.
රාධිකා ඔයාට දැන් කතා කරන්න පුළුවන්. අධික අන්මියුට් උනාක් දැන් කතා කරන්නද?
නා අන්මියුට් උනා හරි thank you. ගරු ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි. ඉසල මං සක්මන් භාවනාව කියන්නම්. දවසට දෙපාරක් පැයක් පමණ එකවර සක්මන් භාවනාව කරමි. සෑම විටම නිරාසයෙන් සතිය පතුලේ පිහිටුවන බව දැනුනි. නිකන් ඇවිදින විටත් සපත්තු අඳින විටත් නිරාසයෙන් සතිය පතුලට යනවා බව දනිමි. කිසි වෙහෙසක් නැතිව භාවනාව කරමි. සිතුවිලි රාශියක් ආවත් ඒවා දිනපතා වැඩගෙන ඇතිවන සිතුවිලි බව දැනුනි. කිසිවක් හිතට නොගනිමි. විටින් විට දෝෂ හෝ රාග සිතුවිලි ලක් ඇතිවේ. එවිට මට දැන් රාග සිතක් දැන් දෝෂ සිතක් ඇති බව අඳුනා ගත්තෙමි. ඇවිදින විට නිදිමත ගතියක් නැත. කරුණාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔය ඇවිදිනකොට තමන් අත කකුල තියෙන පෘෂ්ඨයේ තද ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය අපිට දැනෙනවා. ඒක මේ වාතාවෙත් ඒක ඉදිරිපත් වෙලා තියෙන එක හොඳ ස්ටාර්ට් එකක්. නමුත් කකුල සෙප්පු දැම්මත් නැත්නම් නොවදින කැලලක් තියෙනවා කියන එක තාම ගෝචර වෙලා නැහැ. නිවන තියෙන්නේ කකුල නොවදින හරියෙ. නොවදින හරියේ ප්‍රියමනාප නැහැ. අප්‍රියමනාපත් නැහැ. ඉතින් අර අපිට පුළුවන් ද බලන්න ඕනේ දැනින හරිය හොඳටම අවබෝධ කරලා ඒ වෙලාවට කකුල බිම තියෙන වෙලාවක නොවදින හරියක් තියෙනවා. ඒ නොවදින හරියේ ඥාන පරිමකමක්වත් ධාතු ලක්ෂණවත් මොකුත්ම නැහැ. ඒව නිවන් දැකලා තියෙන. ඒක දකින්න නැතිකම තමයි අපේ මෝඩකම කියලා කියන්නේ. අපි දකින්නේ ඇති දේ. ඇති දේ කියන්නේ කක්කා. ඇති දේ හරහා තමයි නැති දේට යන්නේ. උදාහරණයක් වශයෙන් සතිය තියෙන කෙනාට තමයි අසතිය තේරෙන්නේ. අපි සතිය තේරුම් අරගන්නේ සතිය තේරුම් ගන්න අදහසක් තියෙනවා තමයි. නමුත් අසතිය කියන එක කොච්චර තරම් වුණා සතිය පිටවන්න බෑ කියන එක අන්න ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනකොට අපි හරිය නිහතමානී වෙනවා. එතරම් හුස්ම ගන්නකොට ගුරුසුර දැනෙන හුස්ම බලන්න. හුස්මේ පටන් ගන්නකොට අවසාන වෙනකොට දැනෙන තැනක් තියෙනවනේ. ඒකනේ අවසාන පරීක්ෂණේ. ආන්නේ මේ පැත්තට යන්න නම් ওই ආස්තිකත්වයේ බලන අතරේ නාස්තිකත්වයේ බලන් හුරු වෙන්න ඕනේ. ඒක අභාග්‍ය සම්පන්න දෙයක් හෝ අවාසනාවන්ත දෙයක් නෙවෙයි. ඒක තමයි දෙමාපිය අපින් වසං කළා තියුනේ. අපිත් දරුවන්ට උගන්වනකොට අපි ඇති දේවල් උගන්වනාට අර දරුවා දන්න නැති දේ වසං කරනවා දෙමාපිය ගුරුවරු. මම ඒකයි රාජිකායේ දසවල දහම් පාසල් පොත් ලියනකොට බැන්නේ. දන්න දෙයක් කියපන්. දන්න දේ නම් ඇත්ත ඔය දන්න පැත්තේ හැප්පෙන පැත්තේ. නමුත් බුදුහමතුෝ බණ කිව්වේ ශුඤ්ඤතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ කියන අදහසින්. ඒ පැත්තට ගිහිල්ලා නැහැ තව. හැබැයි යන්න හොඳටෝම දැන් මේ භාවනාව මැචුව වෙලා තියෙනවා. ඒක බලන සුළු තියෙනවා. ඒකට මයින්ඩ්සෙට් එක ඇතුළේ යන්න ඕනේ. මේ දැනෙන දේ තියෙන්නේ නොදැනෙන ශේෂ්ත්‍රයක. නොදැනෙන ෆීල්ඩ් එකක. ඒ නිසා අපි දැනෙන දේ චිත්තේ වශයෙන් ගත්තොත් කැන්වස් එක බලන්න. ඒක ලියන්න බෑ. ඒක ෂෙයා කරන්න පුළුවන් ඒ ඒ ඒ මයින්ඩ්සෙට් එක තියෙන කට්ටියත් එක්ක. අනික කට්ටිය කියන්නේ ඒක නාස්තිකවාදී උච්ඡේදවාදී නැති දේවල් ගැන කතා කරනවා අසුබ ලක්ෂණ කතා කරනවා කියලා බුදුහාමුදුරන්ට දොස් කියනවා. ඒකයි බුදුහාමුදුරන් 18 රියන් හදලා මේ රෝම කූප ඌර්ණ රෝම ධාතු දාගෙන හදන්නේ ඇති දේ. ලබුතර පෙන්පු ශූන්‍යතාවේ දැක්කන්න බෑ. ඒ නිසා රාජිකා ඇවිල්ලා තියෙනවා යම් තැනකට නිජපත භාවනා කරන හොඳයි. නමුත්තර අවශ්‍ය මයින්ඩ්සෙට් එක අවශ්‍ය කරන සූදානම් ශරීරේ ඇතුව ගියොත් ඔය ටඩි ඉක්මනට ලොකු දියුණුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒකට රාජිකා කැමතිද නැද්ද මන් දන්නේ නෑ. ඒ නිසා නිජපත ඔය වගේ භාවනා කරන ගමන් ඔය කියන ඉන්ෆරෙන්ෂල් නොලෙජ්, ඔය කියන ඩිඩක්ටිව් නොලෙජ්, අන්වේ ඥාන, ණය විපස්සනා සහිතව භාවනා කරන්න හොඳ කාලේ කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව කියන්නේ
එපා එපා ඇති ඔය ඇති. අපිට වෙලා ගියා අපි යනවා කමඨාන් සුද්ධ කරන්න.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි. කල්පනි
උපාස වන්දාමි බන්තේ.
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයයන් දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ.
සාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුවපත් වෙත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුවපත් වෙත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේය සමිජ්ජතු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුපිතරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන් දිතුම් වරං සාරිපුත්තාදී තේරණං ආගතං පටි පාටියා සත්තා සීලං දයාවසං බුද්ධ පුත්තං නමෝමහං.
සුවපත් වෙත්වා.
සාදු
සාදු සාදු.
හොඳයි අපි මයික් එක බාර දෙනවා අපේ කුසල ස්වාමීන් වහන්සේ.
හොඳයි අපි පටංගා.
ස්වාමීන් වහන්ස ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අප කෙරෙහි අනුකම්පාවෙන් අද දින දවසේ ධර්ම දේශනාව පවත්වනමින් ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවංචේ සත්තා ජානෙයුං යතාවුත්තං මහේසිනා විපාකං සංවිභාගස්ස යතා හෝති මහප්පලං විනේය මච්ච මච්චරේ මලං විපසන්න විපසන්නේන චේතනා දජුං කාලේන අරියේන යත දින්නම් මහප්පලං අන්නංච දත්වා බහුනෝ දකිනේයේ සුදකිනං ඉතෝ චුතා මනුස්සත්තා සතං ගච්ඡන්ති දායකා තේච සග්ගගතා තත්ත මෝදන්ත කාමකාමිනෝ විපාකං සංවිභාගස්ස අනුබොන්ති අමච්චරාති. පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. එතකොට අද දවසෙත් අපිට යම්කිසි කොටසක් පාඩයක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ දවසේ ධර්ම දේශනාව සඳහා. ඉතින් අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් මතක් කරොත් බුදුරජාණන් වහන්සේ ඒකට ප්‍රවේශයක් ගන්නෙ මේ විදිහට. මොකද්ද කියනවා මේ දාන සංවිභාගයේ විපාකය මේ විදිහට මේ සංවිභාගයෙන් කියන වචනේ යොදලා තියෙනවා. ඒ කියන්නේ දම් බෙදීමක් දන් දීමක් පිළිබඳ වගේ අදහසක් කියන්නේ. එතර මේ දන් දීමේ විපාකය එපරිද්දෙන් මේ මිනිස්සු දන්නවා නම් නොදී අනුභව කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි මේ කතාවට එළඹුමක් බුදුරජාණන් වහන්සේ අරගන්නේ. මේ විදිහට මේ දන් දීමේ දම් බෙදීමේ විපාකයන් මේ සත්වයෝ දන්නවා නම් මිනිස්සු දන්නවා නම් නොදී අනුභව කරන්නේ නැහැ. ඊළඟට කියනවා ඔවුන්ගේ මස්සුරු බව හා දාණයට එරෙහිවන හරස් වෙන යම් යම් කෙලෙස් අනේ කෙලෙස් හිතේ වැඩෙන්නේ නැහැ. මේ විදිහට මේ දානේ අනුහස් හරියට දන්නවා නම් දන් බෙදීමේ අනුහස් හරියට දන්නවා නම් අන්තිම බත් පිඬ උනත් බෙදාගන්නේ නැතුව නොබෙදා අනුභව කරන්නේ නැහැ. ඉතින් ඔවුන්ට ප්‍රතිග්‍රාහකයෝ ඉන්නවා නම් අනේ මේ විදිහට ප්‍රතිග්‍රාහකයෝ ඉන්නවා නම් වැඩි වැඩියෙන් දන් දෙන ස්වභාවයක් මේ සත්තුන්ගේ නැත්නම් මිනිස්යන්ගේ ඇති වෙනවා මේ දානේ ප්‍රතිඵල දන්නවා නම්. ඒ වගේම මසුරු බව ඔවුන්ගේ හිත් තුලින් දුර වෙනවා. ඒ වගේම සඳහන් කරනවා මේ දාණයට ආන්තරාවක් විදිහට අනතුරක් විදිහට පවතින විවිධ කෙලෙස්. උදාහරණයක් විදිහට ඉරිසියාව කියන දේ පෙන්눔 කරනවා එතන. එතකොට ඉරිසියාව වගේ දේවල් මේ හිත තුල වර්ධනය වෙන්නේ නැහැ. මේ විදිහට දානෙට අනතුරක් වෙන මේ විදිහේ කෙලෙස් වර්ධනය වීමත් ඒකෙන් දුරු වෙනවා කියලා යම්කිසි අදහසක් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා පිරිස ඉදිරියේ තියෙනවා. එහෙම තියලා තමයි ඊළඟට මේ අදාපි ඉදිරියෙන් තියාගත්ත ගාථා කිහිපය භාග්‍යතුන් වහන්සේ දේශනා මොකද එතන සඳහන් වෙන්නේ ඒවං චේ සත්තා ජානෙයුං යතා වුත්තං මහේසිනා විපාකං සංවිභාගස්ස යතා හෝති මහත්ඵලං. මේ මහර්ෂි වූ බුදුරජාණන් වහන්සේ වදාරන පරිදි මේ මහත් විපාක ඇති දාන සංවිභාගය මේ සත්‍යෝ දන්නා හුනම් විනේය මච්චේර මලං විපසන්නේන චේතනා දජ්ජුන් කාලේන අරියේසු යත්ත දින්නම් මහප්පලං. විශේෂයෙන් ප්‍රසන්න වූ සිතින් මසුරු මල දුරු කරන්නා වූ යමෙක් දෙනදේ මහත්ඵල වේද ආර්යන්ට සුදුසු කල දන් දෙත්. අන්නංච දත්වා බහුනෝ දකිනේ යේසු දකිනං ඉතෝ චුතෝ මනුස්සත්තා සත්තං ගච්ඡanti දායක. මේ විදිහට බොහෝ ජනයාට ආහාරද සුදු දක්ෂිනාවට සුදුසු කෙනාට දක්ෂිනාවද එහෙම නැත්නම් මේ ආර්යයන් වහන්සේලාට දක්ෂිනාව දීද මනුසත් භවින් චුතව දිව්‍ය සම්පත් ලබයි දායකයෝ. තේච්ච සග්ගගතා තත්ත මෝදන්ති කාමකාමිනෝ විපාකං සංවිභාගස්ස අනුභොන්ති අමච්චරාති. මසුරුනොව් ඔවුහු දෙව්ලොවට ගියාහු එහි කාම සම්පත්තියෙන් යුක්ත වූවාහු සතුටු වෙත්. ඔන්න විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ විදිහට මේ දාන සංවිභාගයේ මේ දම් බෙදීමේ ආනිසංස ප්‍රකාශ කරනවා. ඒ ආනිසංස මේ සත්‍යය දන්නවා නම් ඒගොල්ලෝ මේ විදිහට හිත පහදවාගෙන ප්‍රසන්න වූ හිතෙන් දන් දෙන්න මැලි වෙන්නේ නැහැ. ඒ මසුරුකම දුරු කරන්න මැලි වෙන්නේ නැහැ. ඒ වගේම අර විදිහට දානයට බාධා වෙන මේ ඉරිසියාව වගේ කෙලෙස් ධර්ම ඔවුන් දුරු කරමින් නැවත නැවත දන් දෙනවා. මේකේ ආනිසංස දන්නවනම් ඊට පස්සේ කියනවා අර බොහෝ ජනතාවට ආහාර ලබා දෙනවා. ඒ වගේම දක්ෂිනාවට සුදුසු ආර්යයන් වහන්සේලාට ඒ සුදුසු කලෙදී දන් දෙනවා. මෙන්න මේ විදිහට ඉක්මෙන මේ මිනිස්සයෝ මේ මනුසත් භවින් චුතව දිව්‍ය සම්පත් ලබනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් අපි බලමු අද දවසේ මෙන්න මේ කී අදහස ඉදිරියෙන් තියාගෙන යම් පැහැදිලි කිරීමක් කරගන්න. එතකොට අපි මුලින්ම කල්පනා කරොත් බුදුරජාණන් වහන්සේ මේ කියන අදහස නැත්තම් මේ ඉදිරිපත් කරන අදහස ගත්තොත් මේ පිරිසට හිතෙන්න පුළුවන් යම් කිසි විදියක මේ දිව්‍ය ලෝකයට ගෙනිහිල්ලා නතර කරලා තියෙනවනේ කියලා. එහෙම නැත්තම් දිව්‍ය ලෝක යන මාර්ගයක් තමයි පෙන්නලා තියෙන්නේ කියලා. එතකොට මේ දානේ වගේ දෙයක් ගොඩ දෙනෙක් කැමති. විශේෂයෙන් ඔය බෞද්ධයෝ හරි ආසයි දන් දෙන වැඩේට නම්. දන් දෙන වැඩේට නම් ආසයි. ඒ සඳහා පේ වෙලා කැප වෙලා ඒ කටයුතු කරනවා. නමුත් එතනින් එහාට සාමාන්‍ය යනවට කැමති නෑ. එහෙම තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් ඔය මෙහෙට දානෙ දෙන්න එන කට්ටිය වුණත් භාවනා කරන කට්ටිය නෙමෙයි ගොඩක් වෙලාවට එන්නේ. මේගොල්ලෝ අන්න දානය පිළිබඳ අදහසින් තමයි ඉන්නේ. කියනවා අපි මේ අවුරුදු 50ක් දන් දීලා තියෙනවා, 67 ඉඳලා දන් දීලා තියෙනවා කියලා. ওই විදිහට තමුන්ගේ ඒ දානේ වටිනකම අගය කිරීම නැවත නැවත ප්‍රකාශ කරනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේත් මෙතෙන්දී මේ දිව්‍ය ලෝකේ අරන් ගිහිල්ලා නවත්තලා කියලා. දිව්‍ය ලෝකෙට යන පාරණේ පෙන්ලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ ප්‍රකාශය එහෙම නැත්නම් මේ මතක් කිරීම කරන්නේ යම් කිසි විදියක අපි කියමු අර සද්ධාවන්තේට වගේ කෙනෙක්ට තමයි. ඒ වගේ කෙනෙක්ට එහෙම නැත්නම් මේ ෆෑන් කෙනෙක්ට එහෙම නැත්නම් අපි කියමු රසිකයෙක්ට ඈ මේ වගේ කෙනෙක්ට තමයි මේ මතක් කිරීම කරන්නේ. එතකොට එයාට යම් කිසි විදියක මේ ශාසනයට බස ගැනීමට පඩිපෙලක් කවනවා වගේ එහෙම නැත්නම් මාර්ගයක් පෙන්නනවා වගේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ දෙයක් කියනවා. මොකද සාමාන්‍ය ස්වභාවය තමයි දානේ දෙන්න උනත් මනාපයක් නැහැ. ඒකටත් මස්සුරු මල අර විදිහට හිත තුල තියෙන කෙලෙස් හරස් වෙනවා. ඉතින් ඒ විදිහේ ඉන්න කෙනෙක් අපි හිතමු ඉදිරිපත් වෙලා මේ විදිහට බණක් අහන්න, මේ විදිහට ශාසනයේ සද්ධාාවක් පිහිටවා ගන්න, මේ විදිහට මේ ශාසනයේ රසිකයෙක් එහෙම නැත්නම් අර විදිහේ සද්ධාාවකින් විශ්වාසය දරාගත්ත කෙනෙක්. ඒ රසික කියන අදහස තියෙනවා මුග්ධ ප්‍රසන්නයා කියන අදහස. මේ කියන්නේ බ්ලයින්ඩ් ෆේත් එකක් තියෙන. නෑ එහෙමනේ පටන් ගන්න. අර මොකද්ද කියලා දන්නේ නෑ. ඒ වෙනුවට අන්ධ පැහැදීමක් ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට මේ විදිහට මුග්ධ ප්‍රසන්නෙක්ගෙන් විදිහට පටන් ගන්න කෙනෙක්ට අන්න මේ ශාසනයට බැස ගන්න සුදුසු මාර්ගයක් වගේ දෙයක් පෙන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් මේ විදිහට මේ දන් දීමේ ආනිසංස ඒක නිසා මේ විදිහ දිව්‍ය සම්පත් ලබන්න පුළුවන් කියලා මේ විදිහට යම් කිසි මතක් කිරීමක් මේ තැනැත්තට කරනවා. අපි හිතමු එහෙම මතක් කිරීමක් අහලා මේ පුද්ගලයා යම් කිසි විදිහක දන් දීමකට පෙළඹුණා කියලා. එතකොට ඒ අවස්ථාවේදී යා මේ දන් දීම නිසා යම් කිසි විදිහක අන්න ප්‍රතිපදාවට බැස ගැනීමක් ප්‍රතිපදාවේ අඩියක් දෙකක් හරි ඉදිරියට යාමක් සිද්ධ වෙනවා. මොකද හේතුව අන්න මේ අමාරුවෙන් උත්සාහයෙන් එකතු කරගත්ත දේවල්. ආර්ථික විද්‍යාවට අනුව ඕක බෙදලා දීම නෙමෙයි ක්‍රමවේදී. බෙදලා දීම කියන එක විනාශයක් ආයෝජනයක් නෙමෙයි කියලා වගේ හිතෙන්න පුළුවන්. දුර්භික්ෂ සමයක නම් කොහොමවත්ම දෙන්න හිතෙන්නේ නැහැ. දුර්භික්ෂ සමයක් නෙමෙයි ගෙවෙන්නේ. දුර්භික්ෂත් එක එක විදියට එන්න පුළුවනි. අන්න කාලගුණ විපතක් නියඟයක් වගේ ඇවිල්ලා දුර්භික්ෂ එනවා වගේම හොර සතුරු කරදර නිසා දුර්භික්ෂ එන්න පුළුවන්. එතකොට ඒ වගේ ආපු දුර්භික්ෂක අන්න දන් දෙන්න හිතෙන්නේ නැහැ. එහෙම අදහසක් එන්නේ නැහැ. එතකොට මේ විදිහේ පැහැදිලි කිරීමක් මේ විදිහේ මතක් කිරීමක් මේ විදිහේ ආනිසංස අහන මේ මුග්ද ප්‍රසන්නයා මොකද කරන්නේ? අන්න යම් කිසි විදියක මේ හිත පහදවාගෙන දන් දෙන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් අර විදියට මේ මසුරු මල පොඩ්ඩක් අන්න කඩලා බිඳලා හූරලා දානවා. ඒහා සමග යන අර විදියේ ඉරිසියාව වගේ කෙලෙස් පොඩ්ඩක් යටපත් කළා. තමුන් අමාරුවෙන් නමුත් මේ විදියේ දෙයක් සිද්ධ කරනවා. එතකොට අන්න බලන්න ඒ දානේ දීම තුලින් මේ තැනැත්තා තුළ යම්කිසි පරිවර්තනයකුත් සිද්ධ වුණානි. දැන් මෙයා මේ මසුරු මල අගය කරමින් ඉඳව මේ තැනැත්තා, මේ විදියට අප්‍රසන්න හිතෙන් ඉඳපු මේ තැනැත්තා අන්න ප්‍රසන්න හිතක් ඇති කරගෙන මසුරු මල මේ විදියට දුරු කළා, හූරලා අන්න යම්කිසි විදියක දානයකට පෙළඹෙනවා. ඒ වගේම අර විදිහේ අපි කිව්වොත් මොනවද මේ ඉරිසියාව වගේ ඒ තියෙන කෙලෙස් ස්වභාව ටිකක් මර්ධනය කරගෙන අන්න දානයකට පෙළඹෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මතක් කරගත්ත හැකි මේ දානේ දෙනකොට එයාගේ සංකල්ප වගේ දේවලුත් යම් පමණකට දන් දීමක් මෙයා සිද්ධ කරනවා. මෙච්චර කාලයක් අගය කරපු මේ කෙලෙස් ස්වභාව දන් දීමක් සිද්ධ කරනවා. අන්න ඒවා අගය නොකිරීමක් සිද්ධ කරනවා. ඔන්න ඔය විදිහට යම් කිසි ආකාරයක ආරම්භක ස්වභාවයක් මෙයා තුළ මතුවෙලා එනවා. හැබැයි මෙයා මේ දන් දෙන්නේ මොකක් උදෙසාද? අන්න දිව්‍ය සම්පatti ලබන්න තමයි දන් දෙන්නේ. අර විදියට බොහෝ සැප සම්පත් සහිතව දෙව්ලොව සතුටු වෙන අදහසින් තමයි දන් දෙන්නේ. ඒතර එහෙම තමයි පටන් ගන්නෙ. කමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ අගය කිරීමක් සිද්ධ කරනවා. අගය කිරීමක් සිද්ධ කරනවා. මොකද මේ තැනැත්තට බැස ගන්න තියෙන අවස්ථාව. බැස ගන්න තියෙන අවස්ථාව. දැන් සාමාන්‍ය අපි භාවනාවක් කරන පිරිසක් විදිහට ඒ වගේ දෙයකට යොමු වෙච්ච පිරිසක් විදිහට අපි ගොඩාක් වෙලාවට අගය කරන්නේ නිකන් මේ භාවනානුයෝගීව ඉන්නවා නම් මේ විදිහට ප්‍රතිපදාව කියදෙනවා නම් ඒක හොඳයි. මේ දන් දීම එච්චර වැඩක් ඇති දෙයක් නෙමෙයි. ඕවා ඉතින් ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ওই විදිහට අදහසකින් කියන්නේ. ඒක තමයි සාමාන්‍ය භාවනානුයෝගී පිරිසගේ අදහස. මගේ තේ දවස්වල නිකන් නිග්‍රහ කිරීලක් වගේ තියුණා. නමුත් කාලයක් යනකොට විවිධ මිනිස්සු ඇසුරු කරනකොට ගනුදෙනු කරනකොට තේරෙනවා බොහෝ පිරිසකට මේකට බැස ගන්න තාම ශක්තියක් නැහැ. ඒ ශක්තිය නැති නිසාම ඒගොල්ලෝ අර විදියට මොකක් හෝ තැනක එලිලා මොකක් හරි දෙයක එලිලා ওই විදියට ඉඳීමත් ලොකු දෙයක්. මොකද හේතුව අන්න අර විදිහේ හැකියාවක් ශක්තියක් තියෙනවා නම් ඒකට ඒගොල්ලෝ බැස ගන්න තිඩ තියුණා. තාම මේ ශක්තිය හැකියාව මෝරලා නැති වෙන්න පුළුවන්. මේ විදිහේ විභවයක් තාම මතුවෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් මේ ගමන තියෙන්නේ පැ. ඒ වගේ කෙනෙක්ටත් ගමන තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ කෙනෙක්ටත් ඉඩකඩක් මේ විදිහේ ප්‍රතිපදාවක් තුල ඇරෙනවා. සාමාන්‍ය දැන් ඔය සමහර කෙනෙක් ඉන්න ඔය පොයේ දවසට එනවා. ඇවිල්ලා අනිත් කට්ටිය භාවනා කරද්දී මේ තැනැත්තා මේ වටපිටාව අතුපතු ගාලා දවස පුරාවට පාරවල් අතු ගාලා යනවා. ඒක තමයි යාගේ උත්සාහය. ඒ විදිහට තමයි යා දවස ගෙවන්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේක අපරාධනේ, මේ මෙච්චර භාවනා කරන තැනකට ඇවිල්ලා මේ විදිහේ දවස ගත කරනවා නිකන් අතුගාගෙන කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම එයත් එතනත් යම් කිසි විදියක මගක් ඉඩකඩක් පාද ගන්නවා. එයාට හැකිය අයුර තමයි ඒ. ඉතින් ඒ විදියට ඒ තැනැත්තටත් ඉඩක් තියෙන්න බෑ. දැන් ඔය මම දන්න කොල්ලෙක් ඉන්නවා, අවුරුද්දකට සැරයක් විතර එනවා. ඇවිල්ලා කියන්නේ ගෙලීම භාවනා කරන්න නම් අමාරුයි ස්වාමීන් වහන්සේ. මිනිහට තියෙනවා පොඩි මානසික ව්‍යාධි ස්වභාවයක් තියෙනවා. ඔය OCD වගේ ලයින් එකක් තියෙනවා. එතකොට නිකම් මෙහෙ තියෙන භාජනවල ආහාර ගන්නත් බෑ. ඔය අමුතු අමුතු කතන්දර ටිකක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා කියන්නේ භාවනා නම් කරන්න බෑ. ඒ විදිහේ නෑ. මට මොකක් හරි වතක් පිළිවෙතක් දෙන්න. මම දවස් කීපයක් දවස් පහක් විතර ඉන්නවා. ඒ දවස් ටික එක කරලා යන්නම් කියලා ඔය පොහයගේ එහෙම ඉතින් ඒ වැට හොදලා පිරිසිදු කරලා සුද්ධ කරලා ඒ දවස් කීපයක් ඒක වැඩ කටයුතු කරලා නික්මිලා යනවා. සමහර විට ඔය මොකක් හරි ඔය බුදුරජාණන් වහන්සේ කියපු පාඩයක් වගේ එකක් ඔය ස්ටිකර් එක ප්‍රින්ට් කරගෙන ඇවිල්ලා ඒකකුත් දීලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට එයාට හැකි පමණනේ ඒ වගේ ස්වභාවයක් ඉන්න කෙනෙක්ට අපිට භාවනා කරන්න පුළුවන් කිව්වට ඒක එච්චර සාර්ථක නෑ. ඒගොල්ල දුර්වලයි. ඉතින් ඒ විදිහට එක්කෝ මේකේ තාම මෝරපු නැති පිරිස් ඉන්න පුළුවන්. ඒගොල්ලොත් මේ විදිහට යම්කිසි අන්න දන් දීමක් වගේ එකක් ප්‍රිය කරනවා වෙන්න පුළුවනි. එහෙම නැත්නම් අර විදිහට තාම හැකියාවක් නැති දුර්වල ස්වභාවයක් සහිත කෙනෙක් වුණත් අන්න එයත් මේ විදිහට මොකක් හරි උපස්ථානයක් දන් දීමක් සිද්ධ කළා ඒ විදිහට මේකට බැස ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ මාර්ගයේ විවර වෙන විදිහ කියන්න බෑ. මෙතන ඉන්න ඇත්තොත් එක එක්කෙනා කොහොමද මේ වගේ දෙයකට පැටලිලා ආවේ කියලා ගත්තොත් විවිධ ක්‍රමවේද වලින් වෙන්න පුළුවන්. සමහර විට දන් දීලා, සමහර විට වෙන මොනවා හරි වැඩකට එකතු වෙලා, සමහර විට සතිපාසල කළා, ඔහොමම තමයි. මොකක් හරි කොක්කක් වැටිලා තියෙනවා. ඉතින් එන්නේ කොක්ක වැටෙන ක්‍රමවේදේ විවිධ වෙන්න පුළුවනි. ඒකට අපි ඉඩකඩ විවෘත ස්වභාවයක් තියාගන්න පුළුවන්. ඉතින් මේ විවෘත ස්වභාවයෙන් කරන කතාවක් තමයි මේ දේ. අන්න මේ ආකාරයේ දන් දීමක් තුලින් මේ විදියට දිව්‍ය සම්පatti ලබන්න පුළුවන් කියලා මේ දානයේ ආනිසංස භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට ඒක ඇහුවාම මේ තැනැත්ත දන් දෙන්නේ අර දිව්‍ය සම්පatti ලබන අදහසින්. කමක් නැහැ. ඒ උත්සාහය තුලින් එයා යම් කිසි විදියක මේ ප්‍රතිපදාවේ ඉදිරියක් මේ විදිහට තමුන්ගේ සංකල්පත් අර මසුරු බව වගේ දේවල් අර විදිහට හිතේ අප්‍රසන්න බව වගේ දේවල් මේ විදිහට ඉරිසියා වගේ දේවල් ඒ වගේ දේවලුත් දන් දීමක් සිද්ධ කරනවා. ඉතින් එහෙම දන් දීමක් ටිකෙන් ටික ආරම්භ වෙලා පටන්ගෙන එහෙමනේ කරගෙන එන්නේ. ඉතින් ඒ මාර්ගය ටික ටික විවර වෙන හැටි ඊළඟට සඳහන් කරනවා. දැන් සාමාන්‍යයෙන් මේ දන් දීම වගේ දෙයක් සිද්ධ කරාම එයාගේ හිතේ යම්කිසි ප්‍රසන්න ස්වභාවයක් ඇති වෙනවා. දැන් අද කාලේ විද්‍යාත්මක ක්‍රමයට කියනවා නම් helpers high. මේ විදිහට උදව් කරන්නාගේ high. එහෙම නැත්නම් සූස්තියක්. මෙයාට අන්න මතුවලා එනවා. එතකොට ඒ සූස්තිය මෙයාට හිතේ යම්කිසි විවේක ස්වභාවයකට මේක දිගට දිගට උත්සාහ කරන්න නැවත නැවත යෙදෙන්න මේ විදිහේ ක්‍රමවේදයකට උදව් වෙනවා, උපකාර වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අනිහිතේ ප්‍රසන්න ස්වභාවයක්, මේ මසුරු මලවල දුරවීමක්, මේක කල්පනා කරලා හිතලා සතුටු වෙන්න පුළුවන් ස්වභාවයක් මේ තැනැත්තට, මේ රසිකයට ක්‍රමයෙන් ක්‍රමයෙන් මතුවලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කෙනෙක් මේකට බැසගන්නේ. ඉතින් ඊට පස්සේ අපි හිතමු මේ ප්‍රතිපදාව තව ටිකක් ඉදිරියට වර්ධනය වෙනකොට අපිට දානෙන්ම මේ දේ පෙන්වන්න පුළුවන්. දැන් සිල් රකින්නවා කියන්නේ යම් කිසි විදියක කැපකිරීමක්, තමුන්ගේ ඒ දන් දීමක් සිද්ධ වෙනවා. දැන් අද කාලේ මේ යුද බිය බොහොම භයානක විදියට ඇවිලිලා යන අවධියක්. එතකොට ඒ මැරීම සිද්ධ කරන්නේ බොහොම බැසගත් හිතෙන්නේ. ඒගොල්ලෝ මේ දෙවියෝ ශ්‍රේෂ්ඨයි, දෙවියෝ මතක් කරමින් තමයි මේ ඝාතන සිද්ධ කරන්නේ. කොයි පැත්තෙන් කරත් ඒ විදිහට තමයි. එහෙම තමයි ඒ උත්සාහය. එතකොට එක්කෝ මේ භූමිය අපේ කියන පැහැර ගැනීම, එහෙම නැත්නම් මේ ඉන්න පිරිස් මේ පැහැර ගන්න උත්සාහ කරන කට්ටිය ඝාතනය කරන්න ඕනේ කියලා ඔය විදිහට කොහොම හරි මේගොල්ලෝ දැඩි සංකල්පමය බැස ගැනීමක් කළා තියෙනවා. ඉතින් එහෙම ඉන්න පිරිසක එහෙම තියෙන සමාජයක අන්න මේ මැරීම් මේ ඝාතන අගේ නොකරන පිරිසකුත් ඉන්නවා. ඒ විදි පිරිසකුත් ඉන්නවා. මරණ අවස්ථාවක් ආවත් ඒවා නොකරන පිරිසක් ඉන්නවා. මේ මැරීමකට හවුලෙන්න අවස්ථාවක් ආවත් ඒවා නොකරන පිරිසක් ඉන්නවා. එතකොට අන්න ඒ විදිහේ කැපකිරීමක් දන් දීමක් සිද්ධ කරනවා අන්න සීලයක් රකින්න කෙනෙකුත්. අන්න අභය දානයක් දෙනවා කියලත් අපිට කියන්න පුළුවන්. ජීවිත දානයක් දෙනවා. ජීවිත දානයක් දෙනවා. මොකද මරලා මරලා ඉවර කරන්න පුළුවන්ද? දැන් මරන්න මරන්න තව තව වර්ධනය වීමක් හරියට නිකන් ඉන්ධන විසි කරනවා වගේ ස්වභාවයක් තමයි මේ තුල තියෙන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා මේ වයලන්ස් එහෙම නැත්නම් මේ විදිහේ කෙලෙස් ස්වභාව එහෙම නැත්නම් මේ වෛරය තව තව වෛරය බිහි කරනවා. යැරෙන වෙන දෙයක් නැහැ. වෙන වෙන මේ ලැබීමක් නැහැ. හිතනවා කෙටි කාලිනව අපි දිනුවා මේ විදිහට ජයග්‍රහණයක් අත් කරගත්තා කියලා. නෑ ආපහු ඒකිනුත් ගැම්ම අරගෙන තව ටිකක් වර්ධනය වෙලා නැවතත් ඇවිල්ලා අර විදිහේම ප්‍රහාරයක් අර විදිහේම ඝාතන සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. දැන් ඔය අර මියුනික් අර ඔලිම්පික් කතන්දරෙත් වගේනේ. මේකේ ඒ ක්‍රීඩකයෝ ඝාතනය කරපු ඔක්කොම හොය හොය ලෝකෙ පුරා ගිහිල්ලා මැරුවා. මැරුවා. ඒ විදිහට පරිගැනීමකට උත්සාහ කරා. නමුත් එතනින් සාර්ථක වුණාද? එතනින් අවසන් වුණාද? එහෙමත් නැහැ. දැනුත් එහෙමයි. දැනුත් අන්න සම්බන්ධ හැම එකාම හොය හොය ඝාතනය කර කර යනවා. එතනින් අවසන් වෙනවද? එතනින් අවසන් වෙන්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු කතන්දරයක් ඔතන තියෙන. එක එකට ඉන්ධන සපයමින් දැවි දැවි ඇවිලෙන වෛර ගින්නක්, ද්වේෂ ගින්නක්. ඉතින් එහෙම ඇවිලෙන ගින්නක් අතරේ ඒකට හවුල් නොවෙන පිරිසකුත් ඉන්නවා. නැන්ද මේ දවස්වල අන්න යුදෙව්වෝ පිරිසක් අන්න උද්ඝෝෂණය කරන මේ පලස්තින ජනතාවටත් නිදහස තියෙන්න ඕනේ. ඒගොල්ලොන්ගේ භූමිය ඔය අල්ලගෙන තියෙන්නේ. ඒගොල්ලොත් මිනිස්සු. ඒගොල්ලොන්ගේ නිදහස වෙනුවෙන් අපි කතා කරනවා කියලා අන්න එහෙම අරගල කරන පිරිසකුත් ඉන්නවා. සුළු පිරිසක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් එන්නේ විදිහට මේ බහුතර සමාජයක් මරමු කියද්දි මොනවම අර ඉන්න ඒකට අසු නොවී ඉන්න පිරිසක් මේ විදිහට යම් කිසි සත්ව ඝාතන වලින් අයින් වෙන පිරිසක් හොරකමින් අයින් වෙන පිරිසක් අර විදිහට මේ අනුන්ගේ කාම වස්තු ඒ පරිභෝග නොකරන පිරිසක් ඒ විදිහේ පිරිසක් ඉන්න පුළුවනි. ඉතින් ඒක අර දානේම මුහුකුරා ගියපු අවස්ථාවක්. දැන් දන් දෙන්නේ රැස් කරගන්නත් කලින්ම දැන් කලින්ම එකතු කරගත්ත දෙයක්නේ. එකතු කරගත්ත දෙයක් තමයි දන් දුන්නේ. දැන් සීලයක් විදිහට ආරක්ෂා වෙන්නේ මොකක්ද? අන්න රැස් කරන්න කලින්ම සංවරයක් ඇති කරගන්නවා. මේක මං මේ විදිහට අරගත්තොත් අන්න ඒක මේ හොරකමක් වෙනවා. එහෙම නැත්නම් මේ සත්ව ඝාතනයක් වෙනවා. කාමයේ වර්ධව හැසිරීමක් වෙනවා කියලා මෙන්න මේ විදිහට හික්මීමක් මේ තැනැත්තා ක්‍රමක්‍රමයෙන් ඇති කරගන්නවා. අන්න ඒ හික්මීමත් මේ විදිහට දානේම කොටසක්. ඒ හික්මීම තුලත් අර විදිහේ සංකල්පමය දන් දීමකුත් තියෙනවා. මෙච්චර පිරිසක් මේ දේ අගය කරද්දි මම ඒ දේ අගය නොකරන ඉන්නවා කියන වෙනස් හිතිවිලි පැවැත්වීමක් වෙනස් ස්වභාවයක් ඒ තැනැත තුළ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික මේ තැනැත්තා මේ ප්‍රතිපදාවේ ඉදිරියට යෑමක් බැස ගැනීමක් සිද්ධ කරනවා. ඒක පටන් ගත්තේ අර විදිහේ සරල මේ ද්‍රව්‍ය විදිහට දන් දීමකින් වෙන්න පුළුවනි. දිව්‍ය සම්පatti ඉලක්ක කරගෙන වෙන්න පුළුවනි. නමුත් ටික ටික අන්න බලන්න පුළුවනි කොහොමද මේක හත්පස පැතිරලා යන්නේ විසිරලා යන්නේ කියලා දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අපි හිතමු භාවනාවකට බැසගත්තා කියලා. භාවනාවකට බැසගත්තා කියලා. ඒ භාවනාවකට බැසගත්ත කෙනා මොකද්ද දරන උත්සාහය? මේක එක එක විදිහට නානා ප්‍රකාර ආකාරයෙන් ප්‍රකාශ කරනවනේ. අපි කියමු මේ විදිහ අදහසක් අන්න රූමි කියනවා මෙහෙම එකක්. මොකද්ද කියනවා මේ අතීතෙයි අනාගතෙයි ඔබව දෙවියන්ගෙන් දුරස් කරවනවා. මොකද්ද මේ අතීතෙයි අනාගතෙයි? අතීතෙයි අනාගතෙයි කියන ඒ ගැට ගැහිල්ල ඔබ දෙවියන්ගෙන් දුරස් කරනවා. ඒක නිසා මේ අතීතය අනාගතය දෙක පුළුස්සලා දාන්න මේ ගින්නෙන් කියලා ප්‍රකාශ කරනවා. එතකොට නිකන් මේ වර්තමානයේ කියන ගින්නෙන් මේ අතීත අනාගත දෙක පුළුස්සලා දැනීමක් සිද්ධ කරනවා. හිත වර්තමානයට ගැනීමක් තුලින් අන්න එක්තරා විදිහක දෙවියොන්ට සමීප වුණා කියලත් කියන්න බැරි නෑ. අන්න දෙවියෝගේ දේව ස්වභාවය එහෙම නැත්තම් දෙවියොන්ට සමීප වීමක් අන්න ඒ ඇදහිලි වලට අනුව මේ වර්තමානය තුළ පේන්න පුළුවන්. මේ අපි කියන්නේ මොකද්ද මේ මමත්වය පොඩ්ඩක් ගිලිහිලා ගිහිල්ලා වර්තමාන මොහොතට බැසගත්ත සුළු ෂණයක් හරි දිනුනොත් ඒක දෙවියන් වහන්සේට සමීප හැඟීමක් ගොඩ දෙනෙට දැනෙන්න පුළුවනි. අන්න මේ නිකන් දෙවියෝ හා මම වැළඳගත්තා දෙවියන් වහන්සේ හා සම වුණා වගේ ස්වභාවයක් මෙන්න මේ මමත්වය දියවීම තුළ තියෙනවා. සුළු ෂණයකට හරි දියවීම තුළ තියෙනවා. එතකොට වර්තමානයට බැසගත්ත හරියට බැසගත්ත හිතක් අන්න මමත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ. අපි කියන්නේ ෂණ මාත්‍ර සුළු මොහොතකට එයා මේ කූඤ්ඤය පොඩ්ඩක් එයාට අමතක වෙනවා. අන්න එතකොට දෙවියෝ හා සම වුණා වගේ දෙවියෝ හා එක් වුණා වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ අතීත අනාගත කියන දේ මේ ගින්නෙන් පුළුස්සලා දාන්න. මොකද ඒ දේ මේ දෙවියන්ව ඔබෙන් දුරස් කරනවා කියන අදහස රූමි ගැන හර දක්වනවා. එතකොට අපිට කිව්ව හැකි මෙන්න මේ වර්තමානයට බැස ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අතීත අනාගත දෙක පුළුස්සලා දානවා කියන්නේ මොකද්ද? ඒකත් දන් දීමක්ම තමයි. ඒකත් දන් දීමක්ම තමයි. මොකද හේතුව අර අතීත අනාගත හිතවිලි සංකල්ප අගය කරන සුළු ස්වභාවයක් අපි තුල තියෙනවා. ඒවා අපේ හිත බඳිනවා. ඒවට තමයි අපේ හිතවල ආකර්ෂණය තියෙන්නේ. එතකොට ඒවා පුළුස්සල දැමමින් නැවත නැවත වර්තමානයට බැස ගන්නවා කියන්නේ යම් කිසි විදියක අර වටිනාකම් අර මතක අර සංකල්ප දන් දීමක් සිද්ධ කරනවා. දන් දීමක් සිද්ධ කරනවා. ඒ උත්සාහය ඒ තුළ තියෙනවා. ඉතින් එන්නේ විදිය දෙයක් තමයි භාවනාවක් වඩනවා කියලා කරන්නේ. අපි තම හුස්මක් එක්ක ඉන්න සුළු මොහොතක් මොහොතක් පාසා අන මුළු ලෝකෙම දන් දුන්නා වගේ ස්වභාවයක් මේ තැනත තුළ තියෙනවා. අන්න ඒවා ඔක්කොම දන් දීලා ඒවා ඔක්කොම අමතක කළා මෙන්න මේ හුස්ම කියන දෙයට අවධානය පිටවීමක් තියෙනවා. එහෙම නැත්නම් පියවර එක්ක ඉන්න මොහොතක් මොහොතක් පාසා අන්න මුළු ලෝකෙම දන් දීලා වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ටික ටික මේ තැනත්තා මේ ප්‍රතිපදාවකට බැස ගන්නවා. අර අතීත අනාගත දෙක අර විදිහට පුළුස්සලා දමමින් නැවත නැවත වර්තමානයේ මේ හිත ගන්න වර්තමානයේ අගය කරන්න මේ තැනත්තා උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට යම් කිසි විදියක භාවනාවකට බැස ගන්න මේ පුද්ගලයා අන්න හිතා ගන්න බැරි තරම් අධික දානමය කුසලයක් සිද්ධ කර ගන්නවා. අපිට තේරෙන්නෙත් නැහැ. අපිට ඒකේ වටිනකම පේන්නෙත් නැහැ. මේක මහා කම්මැලි එපා කරපු වැඩන්නේ අප්පා. ඒකනේ ඔය ගොඩ දෙනෙක් කියන්නේ මන්නම් හෙන කම්මැලි නිදිය ගන්න ඕන වෙලාවට තමයි මම භාවනා කරන්නේ. ඈ මොකද නිදිය ගන්න නම් පුළුවන් හොදට. නිදිය ගන්න නම් පුළුවන්. ඒ එච්චරයි උනන්දුවකට තියෙන්නේ. ඒ හැම කම්මැලිකමක් එන්නෙම ඇයි? අන්න අපේ වටිනාකම් සුළු මොහොතකට හරි දන් දීපු නිසා. ඒ වටිනාකම් වල ඉන්න තාක්කල් අපිට කම්මැලි හිතක් නම් එන්නේ නැහැ. බොහොම උද්‍යෝගකරයි හිත. හරියට නිගම වලිගේ හපාගෙන ඔය අරේට දුවනවා, මෙහෙට දුවනවා, දඟලනවා, කෑ ගහනවා. ඒ විදිහේ දෙයක්නේ තියෙන්නේ. ඒතොර ඒවා ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් දීලා විනාඩි 15ක් 20ක් දවසකට භාවනාවක් කරනවා කියන්නේ අන්න මහා කම්මැලි. එහෙනම් මුස්පෝ පේන්තු ගතියක් තමයි තියෙන්නේ. මේක නිකන් අර නිකන් මරණය වගේ හැඟීමක් මතුවෙලා එනවා. ඇයි එහෙම මතුවෙන්නේ? අන්න දැක ගන්න පුළුවන් අපි මේ විදිහට මේ අගය කිරීම වටිනාකම් දන් දීමක් සිද්ධ කරනවා. දන් දීමක් සිද්ධ කරනවා. ඒවා ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක තමයි ක්‍රමවේදී. ඒක තමයි ක්‍රමවේදී. අන්න ප්‍රතිපදාව ටිකෙන් ටික වර්ධනය වෙන හැටි. අනේ ඒ විදිහේ දන් දීමක් කරනවා නම් හිතා ගන්න බැරි තරම් යම් කිසි විදියක ආනිසංස ඒ තුල තියෙනවා. අපිට තේරෙන්නෙත් නෑ, ඒ වටිනකම දැනෙන්නෙත් නෑ. නමුත් වැඩේ වෙලා තියෙනවා. වැඩේ වෙලා තියෙනවා. අන්න භාවනාවක් කරන කෙනෙක් ක්‍රමක්‍රමයෙන් කොහොමද ඒ දේවල් දන් දීමක් සිද්ධ කරන්නේ කියලා දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතුව මේ තැනත්තා සුළු කාලයකට හරි තමන්ගේ ගෙවල් දොරවල් වලින් පොඩ්ඩක් දුරස් වෙලා, රැකී රක්ෂා වලින් පොඩ්ඩක් දුරස් වෙලා මේ විදිහට අභිනිෂ්ක්‍රමණයක් සිද්ධ කරනවා. මාස කීපයක් හරි මම මේ විදිහට භාවනානුයෝගීව ඉන්නවා. එහෙම නැත්නම් මේ විදිහට පැවිද්දෙක් විදිහට කල් ගෙවනවා කියලා එන්නේ විදිහේ උත්සාහයක් දැරුවොත් ඒ නික්මීම තුළම පුදුම දානයක් සිද්ධ වෙනවා. ඒකනි කියන්නේ අර කෙලෙස් හලන භූමී විදියට ප්‍රකාශ කරනවා. අන්න ගෙදර ඉන්න කෙනෙක් කොහොම මේ විදිහට අපේක්ෂාව අත්හැරලා දාලා අන්න ආරණ්‍යයකට මේ පැවිදි ජීවිතයකට යොමු වෙනවනම් ඒ අවස්ථාවේ කොච්චර අත්හැරීමක් සිද්ධ වෙනවද? ඒකත් ඉතින් කොරළම බලන්න ඕනේ ඒකේ රඟේ. කරන්න ගියාම තමයි තේරෙන්නේ අනේ කියන්නේ නම් මම මේවා අල්ලගෙන නෑ, මට මේ කරගෙන ඉඳියට මට මේවට බැඳීමක් නෑ, මං එහෙම ඇලිලා නෑ, ඔහොම තමයි කියන්නේ. නමුත් කරලා බලන්න ඕනේ, ඕකෙන් පොඩ්ඩක් අයින් වෙන්න හදලා බලන්න ඕනේ අන්න කොහොමද එන වෙහෙස පීඩාව කියලා. අර මෙච්චර කල් අගය කරමින් ඉඳිය ඥාතීන් ඒ හිතවත්තු කොහොමද අනිත් පැත්තට සර්පයෝ වගේ වෙන්නේ කියලා බලන්න ඕනේ. ඊළඟට සමහරු දිවි නහ ගන්න යනවා. ආපෝ මෙහෙම දෙයක් කරගන්න නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ඥාති හිත මිත්‍රයා දේවෝ දිවි නහ ගන්න යනවා සමහරු. තව සමහරු අධික ද්වේෂෙන් කෑ ගහනවා, දඟලනවා, එහෙම යන්න දෙන්න බෑ කියලා. තව සමහරු අන්න සමහර විට මේ නැති වුණොත් මට ජීවත් වෙන්න බෑ, මගේ මේ වැඩ කටයුතු කරගන්න බෑ, මං අසරණ වෙනවා කියලා ওই විදිහේ නොයෙකුත් නිරූපණ අපිට දකින්න පුළුවන්. ඒවා ඉතින් එක්තරා විදියක රඟපෑම් වගේ වුණාට බොහොම තාත්වික රඟපෑම්. ඒවා බොක්කෙම තමයි ඒ රඟන්නේ. ආයි නිකන් හිතලා කල්පනා කරලා කරන රඟපෑම් නෙමෙයි. ඉතින් ඒ විදිහේ දේවල් අපිට දකින්න පුළුවනි. ඉතින් ඒ වගේ සම්බන්ධතා, ඒ වගේ බැඳීම් දන් දෙනවා කියන්නේ ලේසි නෑ. ඒක හරි අමාරුයි. දැන් ඔය සං සාමාන්‍යයෙන් දැන් පේමේ වගේ දෙයක් වුණත්, ඔය පේම සම්බන්ධතා වගේ දේවල් වුණත් අන්න මොකද වෙන්නේ? මේක බොහොම අපි කියන්නේ කොහොමද ඒකට වචනයක් දාන්නේ, බොහොම වෙහෙස පීඩාගෙන දෙන දේවල් තමයි. එතකොට මේ පේමතෝ ජායති සෝකෝ කියන්නේ නිකම්ම නෙමෙයි. ඒක නිකන් ආවට ගියාට දාපු වචනයක් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ පේමේ වගේ දෙයක්, ඒ විදිහේ බැඳීමක් අපිව පුදුම දුර්වල කිරීමකට, පුදුම අසරණ කිරීමකට ලක් කරනවා. එතකොට ඒ විදිහේ අදි අසරණ වෙන, අදි පීඩාවටපත් වෙන බැඳීමක් තමයි ඒ වගේ දේවල්. එතකොට ඒ වගේ දෙයක් කැඩිලා බිඳිලා යනකොට අන්න අර ජීවන යම් කිසි විදියක සූස්තියම අනිත් පැත්තට කැරකෙනකොට කොච්චර වෙහසක් පීඩාවක් මතුවලා එනවද කියලා දැක ගන්න පුළුවනි. එන්නෙත් ආයි නිකන් දරන්න පුළුවන්, ඉවසන්න පුළුවන් දුක් නෙමෙයි. ජීවිතේ නසන සුළ, ජීවිතේ නසන සුළු දුක් එනවා. අන්න මොකද වෙන්නේ? extreme levels of suffering අත්දකින්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් තුල. මුල් කාලේ නිකන් බොහොම සූස්තියක් ඒ තුල තියෙනවා. නමුත් අර honeymoon phase එක යනකොට ඊට පස්සේ තියෙන්නේ තරහා බැඳීම අතර හුවමාරුවක්. නැත්තම් ප්‍රේමය, දේශය, ද්වේෂය අතර හුවමාරුවක්. නැත්තම් අර පහර දීමක් සහ වැළඳ ගැනීමක් අතර හුවමාරුවක්. අර මුල් honeymoon phase එක ගියාට පස්සේ ඕක තමයි. ඉතින් වලියක් යනවා, පවුවදාට ආපහු යාළු වෙනවා. ආපහු වලියක් යනවා, ආපහු යාළු වෙනවා. අන්න අර තරහ සහ ප්‍රේමය කියන දෙපැත්තට හුවමාරු වීමක්, ලව් ඇන් හේට් කියන දෙපැත්තට හුවමාරු වීමක් තමයි ඒ තුල තියෙන්නේ. අන්න මුල් අවධිය ගෙවුනහම ඒ වගේ අමුතු විකෘතියකට මේ සම්බන්ධතා ඇදගෙන වැටෙනවා. ඉතින් මේ විදිය සම්බන්ධතාවයක් කැඩිලා බිඳිලා යනකොට මේ තැනැත්තා පොඩ්ඩක් මේ වෑන් දුරස් වෙනකොට අර විදියට මාස කීපයකට හරි නැත්නම් පැවිද්දෙක් විදියට කාල ගෙවන්න හරි ඈත්ලා යනකොට අන්න මොකද වෙන්නේ අර සම්බන්ධතාවම කොහොමද සර්පයෝ වගේ විසගෝර සර්පයෝ වගේ අන්න ඉදිරිපත් වෙන්නේ කියලා දකින්න පුළුවන්. හා ඒගොල්ලෝ කොහොමද මේ වගේ දේවල් වලට දක්වන ප්‍රතික්‍රියාව කියලා දකින්න පුළුවන්. ඉතින් අර වස්සු සම්භාර දන් දුන්නත් මේ මානුෂීය හැඟීම් විදිහට සම්බන්ධතාව විදිහට තියෙන දේවල් දන් දෙන්න හරි අමාරුයි. ඒක කඩලා බිඳලා දාන්න හරි අමාරුයි. ඉතින් ඒක ඔස්සේම වැටිලා ඒක ඔස්සේම වෙහෙස ගනිමින් ඔන්න නැවත නැවත මුලාවටපත් වෙනවා. නැවත නැවත අන්න අර පරණ පුරුදු මෝඩකමේ කල් ගෙවනවා. ඒක තමයි වැඩේ. දැන් පවගේ දවසක වයසක අවුරුදු 70ක් විතර මේ මනුස්සයාට ඇවිල්ලා කියනවා මේ මම මේ පැවිදි වෙන්න හිතාගෙන ඉන්නවලු. කොහොමද මේක කරන්නේ කියලා අහනවා. ඉතින් මං කිව්වා එන්න එපා. ඉතින් ගෙදර ඉඳලා බෑනේ කරන්නේ. ඊට පස්සේ මේ දුවගේ කසාදයක් තියනවලු. ඒක පෙබරවාරි මාසෙලු තියෙන්නේ. ඒකත් කරලාම එන්න බලාපොරොත්තු වෙනවලු. ඉතින් මොකද කියන්නේ මනාපයක් කියලා ඇරෙන්න වෙන මුකුත් කියන දෙයක් නැහැ ඉතින් නේ. පෙබරවාරි වෙනකන් ඉන්දියොත් නේ ඒක කරන්න වෙන්නේ. එහෙම විශ්වාසත් නැහෙනි. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව අපි හිතමු මේ විදිහට මාස කීපයකට හරි මේ විදිහේ භාවනානුයෝගීව ඉන්න කෙනෙක් හිතාගන්න බැරි දන් දීමක් සිද්ධ කරනවා. අන්න තමුන්ගේ ගෙවල් දොරවල් අර විදිහට රැකී රක්ෂා ඊට පස්සේ මේ සම්බන්ධතා මේවා දන් දෙනවා. හැබැයි ඇවිල්ලා ෆෝන් එකක් තියාගෙන කොහමද උදේට කෑවද දවල්ට කෑවද රෑට කෑවද කියලා හොයලා බලන්න හදනවා නම් ඒක ඉතින් බොරු කතන්දරයක්. එනිට කියනෝනේ මාස 3ක් මම නැහැ උඹලා ඕන මගුලක් කරගනින්නilla. ආහම බලමු ජීවත් වෙලා ඉඳියොත්. අනේ එහෙම එන්න පුළුවන් නම් අනේ එතකොට බැලුව හැකි මේ දේවල් අපි කොච්චර ග්‍රහණය කරගෙන තියනවද? ඒවෙන් කොපමණ පීඩාවක් අපිට ඇති වෙනවද කියලා. එතකොට ගිහි ගේකින් නික්මිලා පැවිදි බිමකට එනකොටත් හිතාගන්න බැරි දන් දීමක් සිද්ධ වෙනවා. කෙලෙස් හැලීමක් සිද්ධ වෙනවා. එයාවට එතන වැඩේ ඉවර නෑ. ආපහු අර අරුන් ටික නැති වුණාට අලුත් එවුන් ටිකක් අල්ල ගන්නවා. ආපහු අර විදිහේ බැඳීම් නැති වුණාට වෙනස් විදියක බැඳීම් ටිකක් අල්ල ගන්නවා, හදා ගන්නවා. වෙනස් විදියක හිත මිත්‍රයෝ ටිකක් එකතු වෙනවා. ඉතින් ඒක තමයි ජීවිතයේ හැටි. නමුත් අන්න අර විදිහේ උත්සාහයක් තුලින් දකින්න පුළුවන් මේ අපි අල්ල බදාගෙන තියෙන දේවල් දන් දෙනවා කියන එක මේ අපිට ලැබිලා තියෙන සම්බන්ධතා වගේ දේවල් දන් දෙනවා කියන එක කොච්චර වෙහෙසක් පීඩාවක් දනවන සුළුදු කොච්චර අපේ හිත තුලින්ම ප්‍රතිවිරෝධයක් ඉදිරිපත් වෙන සුළුද කියලා. නමුත් කමක් නැහැ ටික 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 උත්සාහ කරන කෙනෙක්ට විවිධාකාරයෙන් මේ පරීක්ෂණය කරන්න ඉඩකඩක් ලැබෙනවා. පරීක්ෂණය කරන්න ඉඩකඩක් ලැබෙනවා. අන්න ඒ විදිහ තත්ත්වයක්. ඉස්සර ඔය ගෙදර ඉඳලා ඔය ඇවිල්ලා යන්න එන කාලේ නිකන් පිටිවස්සෙන් එලෝගෙන එනවා වගේ නිකන් මේ අපරාධ කළා මංකොල්ල කාලා එහෙම එකක් නැහැ. මේ තියෙන බැඳීම් පිටිපස්සෙන් එලෝගෙන එනවා වගේ. එතකොට ගෙදර ඉඳලා එනවා මෙහෙට එන්න හම්බ වෙයිද කියලා විශ්වාස නැහැ. ඉතින් ওই පරිපෙලේ ටික දුවගෙන එන්නේ බෑග් එකක අරගෙන මේ කලේ ඇතුළට වැද ගන්නකම්. අර තියෙනවනේ මේ ආරණ්‍ය සීමාවක්. අනේ එතනින් එහාට නම් පොඩ්ඩක් ආරක්ෂිතයි කියන හැඟීමක් මතුවලා එනවා. ඒ විදිහේ පිටිපස්සෙන් එලෝගෙන එන ස්වභාවයේ බන්ධන තමයි මේවා. අර විදියට මේ යන්න නම් බෑ ගියොත් මම දිවි ගහනහ ගන්නවා මේ විදියට කියන වගේ බන්ධන තමයි මේවා. ඉතින් ඒ වගේ බන්ධන කඩලා අබිඳලා දාලා මේ ටික දවසකට හරි සතියකට හරි එහෙම නැත්නම් මාසයකට හරි එහෙම නැත්නම් මාස කිහිපයකට හරි මේ විදියට භාවනානුයෝගීව මේ විදියට රිට්‍රීට් එකක ඉන්නවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඉතින් කළාම බලන්න ඕනේ ඒවැ තියෙන රඟේ කොහොමද, ඒවැ තියෙන පීඩාව කොහොමද කියලා කරලම බලන්න ඕනේ. කරලම බලන්න ඕනේ අර හෝස් ගාලා එන්නේ කොහොමද ඇතුළතින්ම කියලා කරලම බලන්න ඕනේ. ඉතින් එහෙම එහෙම කරගෙන යන කෙනෙක් අන්න ටික ටික තමුන්ගේ මේ දන් දීමේ වැඩේ වැඩි කරන, ව්‍යාප්ත කරන ආකාරය තමයි වෙ තියෙන්නේ. දැන් අපි හිතමු අන්න අපි කෙනෙක් එක්ක වාදයකට පැටලෙනවා. කෙනෙක් එක වාදයකට පැටලෙනවා. දැන් යන්නේ ඔන්න භාවනාව පැත්තට. මේක යෙදෙන ආකාරය. එතකොට මේ වාදයකට පැටලුණාම අපි පොළවේ පය ගහලා කියනවනේ මේ මගේ මතේ සත්‍යයි කියලා. මගේ මතේ සත්‍යයි කියන්නේ අපි උත්සාහ ගන්නවනේ. නෑ නෑ එහෙම නෙමෙයි මේ වචනේ මම යෙදුවේ මෙන්න මේ අදහසින්. ඒකේ ඩෙෆිනිෂන් එක තමයි මේක මෙන්න බලන්න ඩික්ෂනරිය කියලා. ඔන්න ඉතින් පටන් ගන්නවා. පටන් අරගෙන නැවත නැවත මේ මමමයි හරි මම කිව්වේ හරි දෙයක් ඔබට තමයි වැරදුනේ කියන ඔප්පු කිරීම සිද්ධ කරන්න හදනවා. ඇයි අපි මේ වගේ දෙයකට මෙච්චර වෙහෙසක් ගන්නේ? අන්න මතවාදීව යටත් වුනොත් මම කිව්ව දේ වැරදි කියලා ප්‍රකාශ කරොත් අන්න මොකද වෙන්නේ? එතකොට දැක ගන්න පුළුවන් අපේ අර ඊගෝ එක එහෙම නැත්නම් මේ මානෙට යම් කිසි දෙයක අනතුරක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ මානේ යම් කිසි කොටසක් මරණයටපත් වෙනවා. ඉතින් මේ මරණයට විරුද්ධව කරන හටනක් තමයි මේ. මොකද අර සංකල්පමේ වශයෙන් අර මරණයට කැමති නැහැ. මේ විදියට මේ මම වැරදි මම ඉදිරිපත් කරපු මතවාදේ වැරදි කියන අඩිය පස්සට ගන්නවා කියන්නේ අන්න මරණය වගේ තමයි. ඒකනේ ගොඩ දෙනෙක් ජීවිතේ පරදුවට තියලා හටම් කරනවා. හටම් කරනවා මම කියන එක හරි මේ මගේ මතවාදේ හරි කියන්න වචන ගෙනහැර දක්වනවා. වචන ගෙනහැර දක්වනවා. දැන් පහුගිය දවසක ඔය වලස් දීන එක්කෙනෙක් එක්ක යම් කිසි විදියක සාකච්ඡාවක්. එතකොට අනිත් කෙනා කියනවා දැන් මෙච්චර බාන 1300ක් මැරුවනේ. ඔයා මොකද කියන්නේ? ඔයා ඒකට විරුද්ධද? ඔයා ඒකට ප්‍රතිවිරුද්ධ වෙනවද? මේ විදියට ඒක හෙලා දකින්නවද ඔයා? කියලා ඔන්න ඔය විදියට එන වාදයක්. එතකොට අර මනුස්සයා කියනවා මම හෙලා දකින්නවා. මම හෙලා දකින්නවා. ඔයා අහන්න කලින් මම කියනවා හමාස් ඉන්නව නේද? හමාස් අය කියන එකට මං කැමතිම නෑ. ඔය පලස් දින් කාරයෝ මරලම දාන්න ඕනේ. මරන්න බෑනි මුංග. මරන්න බෑ. කොච්චර මරන්න ට්‍රයි කරත් මුං ආවව දවස් දෙක තුනකින් නැගිටලා එනවලු. මමත් කොච්චර උත්සාහ කළා තියෙනවද? මම බැඳලා ඉන්නෙම නෝනා පලස් දින කෙනෙක්. ඈ මරන්න ට්‍රයි කළා තියෙනවා සෑහෙන මරා ගන්න බෑ මටත්. එක්ක දරුවෝ ටික හියුමන් ෂීල්ඩ් එකක් විදියට තියාගෙන ඒගොල්ලන්ට මුවා වෙලා කොහොමාරි ජීවිතේ බේර ගන්නවා කියලා මේ මිනිස්සයා අර ඉදිරිපත් කරපු තර්කෙට සම්පූර්ණ අනිත් පැත්තේ උත්තරයක් දෙනවා. ඉතින් කියනවා මට තේරෙනවා ඔයා ඔය මේ ඩාර්ක් හියුමනේ කතා කරන්නේ. ඩාර්ක් මොන ඩාර්ක්ද? ඩාර්ක් නෑ මම මේ ඇත්තට කියන්නේ. මම මේ බොක්කෙන් කියන්නේ. කී කී අර කියපු මතවාදේ සම්පූර්ණ විනාශ කරනවා අමුතු විදිහට කියන්නේ. කියන්නේ මේ යාම වැරදි පිළි අරගෙන යාම අර විදිහට බ්ලැක් හියුම ඩාර්ක් හියුම කියලා කියන විදිහට අන්න ප්‍රකාශයක් කරනවා. ඉතින් අර මුලින් තර්ක ඉදිරිපත් කරපු මනුස්සයාට හිතා ගන්න බෑ දැන් මොකද වුනේ. මොකද දැන් මේ අකාට බැනලත් බෑ. මූ කියන්නේ ඔක්කොම අනිත් පැත්තටනේ. අර කියන එක ඊටත් වැඩිය ලොකු කළා මූ කියනවා. ඈ මම ට්‍රයි කළා දිනවා මටත් මරා ගන්න බෑ අපේ නෝනා බලස්දීන්. මම නෝනාව මරන්න ට්‍රයි කළා දිනවා සෑහෙන බෑ මරන්න බෑ. එක්කෝ දරුවෝ ටික හියුමන් ෂීල්ඩ් එකක් විදිහට හරි තියාගෙන මේ ගෑණි කොහොම හරි ජීවිතේ බේර ගන්නවා කියලා මේ එන සාකච්ඡාවකට ඇවිල්ලා මේ ලයිව් ටෙලිවිෂන් එකේ කියනවා. ඉතින් ඒ විදිහට තමයි. ඒ විදිහට තමයි. අන්න ඒ විදිහේ අපේ මතවාදයක් කැඩිලා බිඳිලා ගියොත් අපි ආපස්සට කකුලක් ගත්තොත් ඒක නිකන් මරණය හා සමානයි. ඒකනේ ඔච්චර මිනිස්සු අර මේ වාද විවාද අල්ලගෙන දඟලන්නේ. ඒවා ඔප්පු කරන්න උත්සාහ කරන්නේ. අර බුදුරජාණන් වහන්සේ කිනුත් එක වෙලාවක ඇවිල්ලා දණ්ඩපාණි සාක්කියෙක් ඈ දැන් මොකද්ද හැරමිට්ටකුත් අරගෙන මෙයා ජොගින් යනවා උදේ පාන්දර. යන ගමන් භාග්‍යතුන් වහන්සේ ගාගමුල වැඩ ඉන්නවා දැකලා මේ වැඩක් ඇතිවට නෙමෙයි නිකන් අර මේ දැක්කට නිකන් අර හැරමිට්ටට බර වෙලා අහනවා භාග්‍යතුන් වහන්සේ මොන වගේ වාදයක්ද ඔබ වහන්සේ ඉදිරිපත් කරන්නේ? තොර සාමාන්‍ය හැරමිටි වලට බර වෙලා ඉන්න කට්ටියට බණ කෙන කියන්න එපා කියලත් යම් කිසි විදියක සේකියා පදයක් ඒ කියන්නේ ශික්ෂා පදයක් තියෙනවා. ඉතින් එහෙව අහපු මිනිස්සෙට බුදුරජාණන් වහන්සේ අන්න හිතා ගන්න බැරි විදිය අමුතු උත්තරයක් දෙනවා. යම්බදු දෙයක් නිසා මේ විදියට කිසි කෙනෙකු හා වාද නොකරයිද එවැනි වූ වාදයක් මං කියනවා කියලා මහා දිග ගැඹිර වාක්‍යකින් කියනවා. ඉතින් අර මනුස්සයා නලල රැලි කළා දිව හපාගෙන ආපහු ගියා කියලා තමයි සඳහන. මොකද අර හැරමිට්ටට බර වෙලා නෑ ඇහුවේ. හැරමිට්ටට බර වෙලා ඇහුවේ. ඊළඟට ඔය අන වෙන කොහෙදෝ යන ගමන් මේ අහන්නේ. හම්බුණාට අහන්නේ. දෙන්නම හොඳ නැහැ උත්තර නම්. දෙන්නම හොඳ නැහැ උත්තර නම් ඒ වෙනුවට අර විදිහට නලල රැලි වැටිලා දිව හපාගෙන යන මොනව හරි කියන්න ඕනේ. අන්න ඒක තමයි ශිල්පේ. ඔය ගොඩ දෙන්නේ කන්නේ මේ යමින් යමින් ගමන්. ගෙදර යන ගමන් අරගෙන යන්න එනවා මේ නැද්ද මෙහෙම බණක් එහෙම කියන්න දෙයක් එහෙම නැද්ද කියලා. ඉතින් අර විදිහේ උත්තරයම තමයි දෙන්න ඕනේ. ඒ විදිහට තමයි ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ. මොකද බෑ කරන්න. ඉතින් එන්නේ මේ විදිහේ ලෝකෙක ඒ විදිහේ මේ මිනිස්සු එකිනෙකා මේ මතවාදීව ගැටෙන ලෝකෙක අපි අපේ වරදක් නැත්නම් අඩියක් පස්සට ගන්නවා කියන්නේ වාදයකට හසු නොවි ඉන්නවා කියන්නේ වෙන කෙනෙක් වාද කරද්දී නිහඬව ඉන්නවා කියන්නේ එහෙම නැත්නම් අර කරන වාදෙටම තව ටිකක් උල්පන්තම් දෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ අපි තුල අර කී විදිහේ මරණය හා සමාන වෙනසක් ඇති වෙනවා මේ මරණය කාට දෙන්නේ අන්න අර මානෙට එන මරණයක් මේ ඊගෝ ඩෙත් එකක් තමයි මේ තියෙන්නේ ඉතින් ඒව අතරින් අපි කොච්චර අමාරුද බලන්න ඒ කියන්නේ භාවනාවක් විදිහටම අපිට මේ දේ කරන්න සිද්ධ වෙනවා කෙනෙක් වාදයට එනකොට ඒ වාදයට මගේ ප්‍රතික්‍රියාව කෙනෙක් එක කතා කරනකොට මගේ මතවාදේ සත්‍ය කරන්න හරි කරන්න දඟලන දැඟලීම මේ වගේ දේවල් කොතෙකුත් අපිට දැක ගන්න පුළුවන් ඉතින් එන්නේ ඒවා එක්ක ගනුදෙනු කරන ගමන් භාවනාවක් කරන කෙනෙක් බලනවා අන්න මම කොච්චරනම් මේකට හසු වෙලාද ඉන්නේ සමහර විට දන්නෙත් නෑ අවු වෙලා කියලා. ටික 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 අවු වෙනකොට තේරෙනවා අන්න මේ වගේ දේවල් කොච්චර දැඩි ලෙස ග්‍රහණය කරනවද මම කියපු දේ හරිමයි කියලා කියන්න උත්සාහ ගන්නවද? වචනවල ඩෙෆිනිෂන් පවා වෙනස් කරමින් කොහොමද මේ විදිහේ දෙයක් මම කරන්නේ කියන එක දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට අන්න අඩියක් පස්සට ගන්න පුළුවන් නම් අන්න තේරෙන අමුතුම වෙනසක් තමයි වෙන්නේ. අර තැනත්තගේ එනර්ජි එක සම්පූර්ණ නැසිලා යනවා. මොකද හේතුව දැන් වාද කරන්න බෑනේ. දැන් මූම කියනවා ඌ වැරදි කියලා. ඉතින් කොහොමද තවදුරටත් වාද කරන්නේ? ඉතින් එන්නේ විදිහේ ශිල්පයක් දියුණු වෙනවා මේ භාවනා නියෝගී කෙනෙක්ගේ. මොකද එයා හැම වෙලෙම බලන්නේ මේ මගේ ඊගෝ එක. මගේ ඊගෝ එක පොලිෂ් කරලා මේන්ටේන් කරනව වෙනුවට අඩියක් පස්සට ගත්තොත් ඔන්න තේරෙනවා මේ අනිත් කෙනා දිනනවා අනිත් කෙනා දිනනවා මට නිකන් මහා ලැජ්ජාවක් මහා නිකන් පිරිසක් ඉදිරියේ අගෞරවයක් වගේ හැඟීමක් මතුවලා එනවා මොකද්ද මේ හැඟීම අන්න ඊගෝ ඩෙත් එක තමයි මේ තියෙන්නේ ඒක භාවනා නියෝගී කෙනෙක්ට කරන්න පුළුවන් හොඳ පරීක්ෂණයක් සාමාන්‍ය ඔය අපි ඔය කරන වැඩසටහන් වලට එහෙම උනත් මේ දේ දන්නේ නැති අපි හිතමු ඔය එක එක කට්ටි ඉන්නවනේ මේක එක වෘත්තීන් කරන කට්ටිය ඒගොල්ලෝ ඇවිල්නවානේ නිකන් පැරිෂුට් කාර්යය වගේ ඇවිල්ලා බහැලා මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න. හොඳටම තේරෙනවා මේ කොහෙන්දෝ කැලිටියක් එකතු කරගෙන ඇවිල්ලා මේ ප්‍රැක්ටිස් එක දන්නේ නැහැ. නමුත් කියනවා. එතකොට ඒ වගේ කට්ටිය අර වචනවල ඩෙෆිනිෂන් එහෙම හරියටම තියෙන්නේ පැහැ. මේක තමයි මේකේ ඩෙෆිනිෂන් එක. ඒක ඇරෙන්න වෙන විදිහකට මේක පාවිච්චි වෙන්න බෑ. කියන අර්ථයෙන් මේ කට්ටිය කතා කරන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් අන්න හොඳට දකින්න පුළුවන් හරියටම ඉර ඇඳලා පෙරෙනව මෙන්න වචනේ මෙන්න මේකයි ඩෙෆිනිෂන් එක මේ විදිහට තමයි පාවිච්චි වෙන්න ඕනේ මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා ඉරි ගොඩාක් ඇඳලා පෙන්නනවා. නමුත් මේ භාවනාවක යෙදিলা ඉන්නවා කියන්නේම ඔය ඉර කියන එක බොඳ වීමකට ලක් වෙනවා. ඈ ඔය ඉර බොඳ වෙනවා. අන්න මේ මාර්ජින් එක අන්න බ්ලර් වෙලා යනවා. ඊට පස්සේ අන්න ඒ බ්ලර් වීම තුල තමයි අපේ වැඩේ තියෙන්නේ. නැත්තම් ඉතින් අර ලෝක වඩන ප්‍රතිපදාවක් ලෝකයේ කට්ටිය කතා කරන දේවල් නේ නෑ අපි ඒකට සම්මතව කළා ඒකට සම්බන්ධ කළා ඒකට සමපාත කළා කතා කරන්නේ නෑ ඒනොට අපි කතා කරන්නේ මේ ලෝකෙන් දුරස් වීමක් වෙන්වීමක් පිළිබඳ ඔය දේවල් ස්ථාවර කිරීමක් වෙනුවට අස්ථාවර කිරීමක් පිළිබඳ මේ දේවල් සංවිධානය කර කිරීමක් වෙනුවට අසංවිධිත භාවයක් පිළිබඳ තමයි අපි කතා කරන්නේ ඉතින් ඒ දෙක හරි පරස්පරයි නමුත් කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ තියෙන ඉරි මේ තියෙන මතවාද කොහොමද බොඳ වෙලා යන්නේ මේ කී දේ වචනෙට දාන්න පුළුවන්ද වචනෙට දාන්න බෑ වචනෙට දාන්න උත්සාහ කරනවා කියන්නේම මෝඩකමක් හැබැයි අපි ඒක කරනවනේ නැවත නැවත බොහොම බොක්කෙම්ම කරනවා අන වචනෙට දාන උත්සාහ කරනවා. නමුත් වචනෙට දැම්මා කියන්නේ නියම ඔරිජිනල් එක නෙමෙයි. කමක් නැහැ. අන්න ඒ විදිහට නැවත නැවත අපි මේ පරීක්ෂණයක යෙදිලා ඉන්නවා. මේ පරීක්ෂණයක යෙදිලා ඉන්නවා මොකක් සඳහාද? අපි මේ ස්ථාවර කරන අදහසින් නෙමෙයි. මේක අස්ථාවර කරන අදහසින්. අර විදිහට සංවිධිත අදහසකින් නෙමෙයි අසංවිධිත අදහසකින්. ඒක බොහොම පැහැදිලිව දකින්න පුළුවන් ඔය කමඨහන් වார்த்தාවක උනත් මේ තියෙන සංකල්පමේ වශයෙන් මේ දන් දීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒක මුලින් හරීම නිකන් ඉරි ඇඳලා පෙන්නලා හරි වචන නියම ටෙන්සස් පාවිච්චි කළා ඔහොම තමයි කමඨහන් වார்த்தා ලියන්න පටන් ගන්න. අර නිකන් රෙජිමෙන්ටේෂන් ගතියකින් තමයි පටන් ගන්නේ. කමක් නැහැ. දවසක් කෙනෙක් කියනවා මොකද්ද වාක්‍ය 15ක විතර තියුණා හිතලා නෙමෙයි ස්වාමීන් වහන්සේ හිතලා නෙමෙයි ගිගේ ඔය මොනවාදෝ එකක් කියනවා. ඉතින් මෙහෙම නිරීක්ෂණයක් තුනා මෙහෙමයි හිතලා නෙමෙයි ඔහොම කියලා. එතකොට එයාගේ කමටහන සුද්ධ කරන්න වෙන මොකුත් නැහැ. ඔය වාක්‍ය 15 මහපහ කියවන්න ඔයාගේ වார்த்தාව මහපහ කියවන්න හිතලා කියලා වචනේ දාලා හිතලා නොවේ වෙනුවට හිතලා කියලා වචනේ දාන්නකෝ. ඒක දාලා අපෝ අලුතෙන් කියවන්නකෝ. කිව්වහම ඔන්න හිතලා 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 කියලා ওই ටික ආපහු කියෙම ඔන්න මිනිහටම කමටහන සුද්ධ වෙනවා. මේක මම මේ ලියලා තියෙන වார்த்தාවක තරම. ඉතින් ඔහොම තමයි ඔය ලොකු නිකන් ස්ථාවරයකින් තමයි ලියන්න පටන් ගන්නෙ. නමුත් භාවනාව වැඩි වැඩෙනකොට කාලයක් මේක කරනකොට අන්න වார்த்தාව අසංවිධිත වෙනවා. වார்த்தාව නිකන් අර මොකක්ද අර අර කර කෙරුවාවක් කරන කෙනෙක් ටික ටික අඩු වෙලා ගිහිල්ලා අර නිකන් භාවකාරක වගේ ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ පරිවර්තනයක් දකින්න පුළුවන්. මොකද්ද මේ වෙන්නේ? අපි අර ලං කරගත්ත අර මමත්වයක් එහෙම නැත්නම් මමංකාරයක් දන් දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ක්‍රමානුකූලව තමයි වෙන්න ඕනේ. ඒක පාර වුණොත් මොකද වෙන්නේ? පිස්සු ඇදිලා තමයි නතර වෙන්නේ. මොකද දරන්න බෑ මේ විදිහේ රැස් කරගත්ත වටිනකම් ගොඩක් කොහොමද දන් දෙන්නේ දෙයියනේ කියලා ඔන්න මහා වෙහසක් පීඩාවක් මත වෙලා එනවා. අන්න නැවත නැවත ටිකෙන් ටික මේ විදිහට ක්‍රමානුකූලව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. සිද්ධ වෙනකොට තේරෙනවා මේ ප්‍රතිපදාව කියන්නේම මරණයට කලින් මැරීමක්. මේ ඩෙත් එක කාටද? මේ ඊගෝ ඩෙත් එකක් තමයි තියෙන්නේ. මරණයට කලින් කෙනෙක් මැරුණොත් අර විදිහට ඊගෝ ඩෙත් එකක් බාරගත්තොත් අන්න එයාට තවදුරටත් මරණයක් වළංගු වෙන්නේ නැහැ. මරණයක් වළංගු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මරණයටම කලින් මැරිලාම ඉන්න ඕනි ඉතින්. ඈ මෘතය හරහා තමයි අමෘතයට යන්න හැකියාව තියෙන්නේ. එතකොට අර විදිහට මේ මරණයට කලින් මැරීමක් තමයි මේ භාවනාවක් කියන්නේ. ඒක ඊගෝ ඩෙත් එකක්, අපේ වටිනකම් වල මරණයක්, අපි ලං කරගත් සංකල්ප වල මරණයක්. මේ කයේ මරණය නෙමෙයි, මේ සම්මත මරණය නෙමෙයි, මේ කය නිරුද්ධ වීම නෙමෙයි. ඒ වෙනුවට ඊට කලින් ඒ කය නිරුද්ධ වීම එන්න කලින් අන්න අර විදිහේ සංකල්පමේ මරණයකට, ඊගෝ ඩෙත් එකකට මේ තැනැත්තා සූදානම් වෙනවා. ටික ටික ඒ ඩෙත් එක බාර ගන්නවා. අන්න දවසක මේ මෘතය හරහා අමෘතයට යන්න පුළුවන්. එයාට තවදුරටත් අන්න මේ ශරීරය දුරුණාට මරණයක් අදාළ වෙන්නේ නැහැ. ශරීරය තවම පවතිනවා. ශරීරය මැරෙයි කියලා එයාට අනතුරක් නැහැ. ඒක පිළිබඳ බුදුරජාණන් වහන්සේ ওই සූත්‍ර දේශනාවලක කියන්නේ මේ හිටි තැන දුටු තැන දිවත් තථාගත තෙමේ පණවන්න බැරි කොට මරණයෙන් මැත්තේ ගැන මොන කතාවද? කියන්නේ මේ පණ තියනවා කතා කරනවා. එහෙම තථාගත තෙමේ පණවන්න බෑ. මේක මේ පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියලා පණවන්න බෑ. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා පණවන්න බෑ. එතකොට ශරීරේ නිරුද්ධ වීමක් ගැන මොන කතාවද? අන රහත් උනා කියන්නේම මේ ජීවත්ව ඉඳියදීම මැරිලා, මැරෙන්න කලින්ම මැරිලා. අන්නේ මරණය බාර ගැනීමක් සිද්ධ කළා. ඒක හරහා ගිහිල්ලා අර ඉදෙට ඊගෝ ඩෙත් එකක්. ඉතින් ඒ ඩෙත් එක ආවට පස්සේ අන තවදුරටත් අදාළ නැහැ. තවදුරටත් අදාළ නැහැ. අර මිනිස්සෙක් ඉන්නා වගේ පේනවා. කතා බහ කරනවා වගේ පේනවා. නමුත් තියෙනේ ඔක්කොම දන් දීලා ඉවරයි. තව දන් දෙන්න දෙයක් ඉතුරු වෙලා නැත. මොන හරි ඉතුරු වුණා නම් අන්න අවුල්. සෝවාන් වුණා කියලා හරි මොනවා හරි ඉතුරු වුණා නම් ඒත් අවුල්. අනාගාමී වුණා කියලා හරි මොනවා හරි ඉතුරු වුණා නම් මොකද්දෝ අවුලක් තියෙනවා. අර ඒකනි කියන්නේ ඔයාට භාවනාවේදී මොනවා හරි ලං කරගත්තා කියලා හිතුණා නම් ගිහිල්ලා අහලා බලන්නලු සෝවාන් වුණ කෙනෙක් එක කතා කරලා බලන්නලු. සෝවාන් වුණ කෙනාට ගිහිල්ලා කියනවා දැන් මෙයා මම මෙහෙම දෙයක් භාවනා කරලා ලං කරගත්තා. සෝ කාලෝකයක් ආවා උඩින් ගියා ඉගිල්ලුණා වගේ හැඟීමක් ආවා කියලා ඔය විදිහට කියනවා. එතකොට අර කෙනා කියනවා ෂුවර් නෑ කියලා කියනවා. ඊට පස්සේ ඒත් ෂුවර් නෑනේ මේ මනුස්සයා සෝවාන්නේ. ඊට පස්සේ අන්න සකදාගාමි කෙනෙක් ගාවට ගිහිල්ලා ආපහු අරකම මේ මනුස්සයා කියනවා. එතකොට කියනවා ඒකත් අනිත්‍යයි කියනවා. ඊට පස්සේ අපි හිතමු ඒත් ෂුවර් නෑනේ අනාගාමි කෙනෙක් ගාවටවත් ගිහිල්ලා කිව්වොත් අනේ එයා ගාවටත් ගිහිල්ලා කියනවා. එයා කියනවා ඉස්සර තරම්වත් විශ්වාසයක් නෑ ෂුවර් නෑ එහෙමවත් ෂුවර් නෑ කියලා කියනවා. මේකත් අනාගාමීනි රහතන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා ගියොත් නම් මට ලකුණු ටිකක් ලැබෙයි කියලා අන්න රහතෙක් ගාවට ගිහිල්ලා කිව්වහම අන්න ගොඩක් වෙලාවට අන්න මුකුත් නොකියාම ඉන්න පුළුවන්. මොකද කියන්න තරම්වත් විශ්වාසයක් නෑ. එහෙමවත් ෂුවර් එකක් නෑ. සෝවාන් කාලේ තිබුණ තරම්වත් විශ්වාසයක් නෑ කියලා කියන්න ඉඩ තියෙනවා. තියෙන්නේ විදිහේ යථාර්ථයක් තමයි මේ දේ. අන්න ඒකේ කොහොමද ස්ථාවරයක් ගන්නෙ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් එන්නේ විදිහේ අස්ථාවර ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකම තමයි භවනාව. මේකේ ආයේ රැකගන්න දෙයක් නැහැ. දරාගන්න දෙයක් නැහැ. අර විදිහට අර මහා ගං වතුරක් එනකොට සුනාමියක් එනකොට අපිට රැකගන්න දෙයක් තියුණා නම් අන්න එහෙනම් මරණය පණවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙන විසඳුම තමයි අන්න අකිංචනං අනාදානං. මේ විදිහට සුනාමියක් එනවා. කොහොමද ස්වාමීනි මේ විල මැද තන් මේ දූපතක තනි වුණු ජනතාවට මොකද්ද පිහිට මොකද්ද සරණේ? එතකොට ගෙන අකිංචනං අනාදානං. කියන්නේ කිසිත් අයිති නැති බවත් කිසිවක එල්ලුණ නැති බවත් මේක තමයි නියම පිහිට. කියන්නේ මුකුත් ගහගෙන යන දෙයක් නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. කයක් හරි ඉතුරු වෙලා තියුණොත් අර විදිහට සංකල්ප ටිකක් හරි ඉතුරු වෙලා තියුණොත් ඔන්න සුනාමියට හසු වෙලා වෙහෙසටපත් වෙනවා. ඉතින් එන්නේ විදිහේ එක්තරා විදිහක ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ ඊගෝ ඩෙත් එකක් එහෙම නැත්නම් ඒක දන් දීලා අහවර කරනවා. සංකල්පමය වශයෙන් මරණයකට මේ තැනැත්තා ලක් වෙනවා. වටිනාකම් වශයෙන් මරණයකට මේ තැනැත්තා ලක් වෙනවා. ඉතින් ඒ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි මේ පැනවෙන්නේ. ඒක ඉතින් ටිකෙන් ටික හර විදියට ද්‍රව්‍යමය වශයෙන් දන් දීලා පටන් ගන්න කෙනෙක් කොහොමද ටික මේ විදිහට භාවනාවක් තුළදී මේ තමුන්ගේ සංකල්ප මතවාද දන් දීමකට පෙළඹෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. ඒවට මුහුණ දෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. ඉතින් එන්නේ ආකාර ක්‍රමානුකූල ප්‍රතිපදාවක් වර්ධනය වීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දින අපට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පැවැත්වූ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට සහ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් අප සියලු දෙනාටත් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු
සාදු සාදු. හොඳයි එහෙනම් අපි අවසන් කරමු.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන කල්පනී.
උකාසි මණ්ඩාමි බන්තේ
සොපත්තේ
මයං කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමින කතම් පුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරතේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛි හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛි හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිච්ඡතෝ.
ඊදවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලපේන මයාලදදං පස්සිතුම්බන් තිතුම්වරං සාරිපුත්තාදී තේරානම් ආගතම් පටි පාටියා සතාසීලම් දයාවාසං බුද්ධ පුත්තං නමෝ මහං
සෝපත්තේවා සෝපත්තේවා.